ශාසනාව පවත්වන දේශිකානන් වහන්සේ
ගලෙන් බිඳුලව මුරියා කඩවල ලබුනෝරුව ආරණ්‍යසේනාස්මේ ධර්මාචාර්ය පූජපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ
දැන් කවුරු සාදුන අධ්‍යක්ෂ පවත්වන තවත් කතාවක් සාදුන අධ්‍යක්ෂ තවත් කතාවක් හැම දිනම පන්සල් සමාදන් වෙනට නමස්කාරය කියන්න සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්ති ධම්මං සරණං ගච්ඡාමි යම්ති සංඝං සරණං ගච්ඡාමි යම්ති බුද්ධං සරණං ගච්ඡාමි යම්ති ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආනාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි සවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නීති සරණ සහිතෝ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් කිනිෂම හේතු වේවා සුසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
දේශනාව කොහේ කරගෙන යනවට වඩා මේ සාකච්ඡා ස්වරූපයෙන් දේශනාව වරන් නිකුත් අපිට යමක් තේරුම් ගැනීමට හැකියාව ඉඳෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලට හිතේසි නුඹලට අමුම් කන්දේ නුඹලා අනු අනුකම්පා කරන උබලගේ ඥාතීන් වූ දේශී නොවන ඒ හැම දිනාටම අනුකම්පාවෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා අවබෝධ කර නොගත් නිසා මේ සත්‍ය බොහෝ කාලයක් සසර ඒ නියත දුවනවා සැරිසරනවා එනිසා මහණෙනි මේ ප්‍රජාවට අනුකම්පා කරනවා නම් අනුකම්පා කරන කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය නිසා අපි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අදාළ වෙන කරුණු ධර්මවල පොඩ්ඩක් සාකච්ඡා කරමු කතා කරමු. බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා මහා යක්ෂි කෙනෙක් ගොනුඹරත් තවසට දීපා දීවරුයි කසපහරවල් ආවද පහරවල් සීයයි තවල් කාලට ආවද පහරවල් සීයයි හවසට ආවද පහරවල් සීයයි තවසට කුරුසි මෙහෙම අවුරුදු 100ක් වුණා කුටකා නුඹල හිතුව චතුරාර්ය සත්‍ය උඹලට අවබෝධ වෙනවා අවබෝධ කරවනා කිව්වොත් බොහොම ඉක්මනට තමයි ශීඝ්‍රව තමයි මොකද දවසක ආයුධ පාරවල් 300 ගණනේ අවුරුදු 100ක තියෙන කුටකට වෙන ආයුධ පාරවල් ප්‍රමාණය ගණන් කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ප්‍රමාණයක් නේද ඔක්කොම ඉවරයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමේ සතර හේතු කුටකට වෙන ආයුධ පාරවල් ප්‍රමාණය කියන්න බෑ කියලා එනිසා මම දෙන්නම් ප්‍රතිඥා දෙකකට දේශනා කරන මහා නිරූපකතුවා මම සුඛෙන් දුක්නසින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා කියන්නේ නෑ සැපෙන් අසුපෙන්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියනවා කියලා එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි අවබෝධ කරගන්න ඉස්සෙල්ලා ඇයි අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ අවබෝධ කළ යුත්තේ මොකද මේ චතුරාර්ය සත්‍ය නේ සහම වර්තන සාමුක්ඛන් දේශනා කියලා ලෝතර බුදුජානන වහන්සේලාටම ආවේනික වෙච්ච ඕනක් තියෙනවා. ඒකත් සාමුක්ඛන් දේශනා කරන සමන් වහන්සේලාම උසස් කොට සලකන උසස් වූ දේශනාව. මේ චතුරාර්ය සත්‍ය එන්නත් දුක සිත දුක හටගත් කොහොමද ඒ දුක නැති වෙන්නේ නැත්තේ නැත්නම් දුක නොහඳුන්නේ කොතනද ඒ දුක නැති වෙන තැනට යන මාර්ගය මොකද්ද කියන කාරණා හතරයි දෙන්නන්නේ මේ හතර දෙන්නන්නේ බුදුජානක ලෝක පහළදී ඇයි මේ මුළු ලෝකම මනුෂ්‍ය විතරක් නෙමෙයි හැම සත්‍යයක්ම තම තමන් දුක කියලා හඳුනාගත්ත කොටසක් තියෙනවා. තම තමන්ගේ ජීවිතවලට දුක තමයි මේ ලෝක සත්‍යයක් උපදීම ලැබීම මහවිනු මරණය දුකයි කියලා දන්නවා. දැන් මේ සත්‍යවල දන්නවා
දුක ගැන නුවණක් නැමේ ලෝකයට තියෙන්නේ අඥානකමක් ඊට පස්සේ දුක්ඛ සමුදය ගැන ලෝකයා දන්නවා දුක ඇතිවීම ගැන දන්නවා හැබැයි ලෝකයා දුක ඇති වෙන හැටි ගැන දන්නේ මොඩ විදිහට වැරදි විදිහට දුක්ඛ සමුදය ඥාන දුක්ඛ සමුදයක් ලෝකයට නැහැ කියන එක දුක ඇතිවීම ධර්මතාවයක් ලෝකයා නොදන්නවා නෙමෙයි දන්නවා මේ ලෝකයා දුක ඇති වෙනවා කියලා දන්න ක්‍රමයට කියන්නේ ක්‍රමයේ වැරදි දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ සමුදය ගැන නුවණක් නැහැ. එතකොට දුක්ඛ සමුදය කියලා යමක් දුකේ ඇතිවීම ගැන ලෝකයා දන්නේ නැහැ කියන එක කියනව නෙමෙයි. දුක්ඛ සමුදය ගැන නිවැරදි දැක්මක්, මනාව දැකීමක් නුවණක්. ඒක දුක්ඛ නිරෝධය ගැන තමයි. දුක්ඛ නිරෝධය ගැන ලෝකයා නොදන්නව නෙමෙයි දන්නවා. නමුත් ලෝකයාට දුක්ඛ නිරෝධය ගැනද නුවණක් නැහැ. දුක්ඛ නිරෝධය ඥානයක්. ඊට පස්සේ මාර්ගයක් තමයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව ගැන ලෝකෙට තියෙන්නේ අඥාන බව. ඉතින් මේ දුක්ඛ ගැන ඥානයක් නැහැ කියලා කියන්නේ, නුවණක් නැහැ කියලා කියන්නේ දුක යම්සේද, යම් ආකාරද, යම්සේ පවතීද, ඉසේ වූ හැටි දන්නා නුවණක් නැහැ. දුක්ඛ සමුදය නිරෝධය මාර්ගයයි. ඒ නිසා ලෝකයා දුක නැති කරන්න කියලා දුක ඇති වෙන දේ කරනවා. දුක නැති වෙන දේ දුක ඇති වෙන දේ කියලා හිතනවා. දුක ඇති වෙන ක්‍රමයක් තියෙනවා නම් ලෝකයා ඒක දුක නැති වෙන ක්‍රමයයි කියලා හිතනවා. දුක් නැති වෙන ක්‍රමයක් තියෙනවා නම් ලෝකයා ඒක දුක ඇති වෙන ක්‍රමයයි කියලා හිතනවා. මොකද මේ ධර්මතාව ගැන නිවැරදි නුවණක් නැති නිසා. ඒ නිසා මේ ලෝකයා දුක මිදෙන්නේ නැහැ, දුකටම පත් වෙලා ඉන්නවා. අපි ඒ ගැන ටිකක් කියලා සතරගතන් වහන්සේ පෙන්වා වදාළ දර්ශනය තේරුම් ගන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දුක්ඛය යන දුක්ඛ සමුදය යන දුක්ඛ නිරෝධය යන කියලා කිව්වේ කාරණක පොතෙන්ද මොකටද කියලා අපි බලමු පොඩ්ඩක්. ඒ කියන්නේ 아무තේ යමක් බලන්න නෙමෙයි ඕනේ අපිට අපි ගැන බලා ගන්න දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුකදීම දුකයි, දෙදීම මහා භව මරණය අත්‍යන්තයි කියන කියන්නේ කියන්නේ මේක දුකයි. එන්නලා ලෝකයට තියෙන මේ දුක ඔක්කොම ආත්ම කරගෙන මේ දුක් මග නැත්නම් මේ දුක් කවසම මේ දුක් නිදින සත්‍යෙක් මේ දුක් නිදින බුද්ධලේ තුළ සත්‍ය පුදුල ආත්ම භාවය තුළ තමයි මේ ලෝකයේ දුක ධර්ම දුක දකින්නේ. එතකොට දුක ගැන තියෙන්නේ ලෝකයට යථා භූත ඥානයක් නෙමෙයි දුක්ඛ ඥාන. දුක ගැන මොඩ කමක් අඥාන බව. ඒක දුක්ඛ සමුදය ඥාන. දුක ඇතිවීම ගැන ලෝකයට තියෙන්නේ ධර්ම. කොහොමද? අල්ලේ නිරම් කර නැත්තම් දුක එනවා. දුක ඇති වෙන හේතුව දක්ිනවා. දෙයක් තොරක් නැති වුණොත් දුක එනවා. ආරක බාන ඉඩකඩ නිරම් කර නැත්තම් දුක එනවා. අපේ ධර්මයේ නරුණොත් නැති වුණොත් දුක එනවා. දී චරුණොත් දුක එනවා. දෙද වුණොත් දුක එනවා. දුක්ඛ සමුදය හැටියට දුක ඇතිවීම කර්ම හැටියට දකින්නේ කොයි විදිහට? බාහිර භෞතික දේ නොලැබීම තමයි අපි දුක්ඛ සමුදය හැටියට දකින්නේ. දැන් දොරක් නැත්තම්, ඉඩ කඩක් නැත්තම්, උඹුරු වස්තුවක් නැත්තම්, ධර්මවලු නැත්තම්, ඒවා නැත්තම් මොකද වෙන්නේ? දුක එනවා. දුක සමුදය හැටියට දැක්කේ ඒ නිසා මේ ලෝකයේ දුක සමුදය කියලා තියෙන්නේ අඥාන බව. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලමු මේ අඥාන කොහොමද කියලා. ඊට පස්සේ දුක නිරෝධය ගැන මේ ලෝකයා දකින්නේ අනිත් පැත්තට. දුක නිරෝධය දකින්නේ කොහොමද? ධර්මවල හිටියොත් දුක නැති වෙනවා. ක්‍රියාතුරක් හදාගත්තොත් එතකොට ඉඩ කඩන් යාන වාහන කුඹුරු වතුර තියෙනවා නම් දුක හොඳ රස්සාවක් තියෙනවා නම් මිල මුදල් තියෙනවා නම් දුක නැතුව දැන් දුක නිරෝධය දකින්නේ කොහොම නේද? අපිට තේරෙන්නේ නැහැ ඇත්ත නේද? ඕක තමයි අපේ මානසික මට්ටම. ඒක ලෝකෙ අපේ නෙමෙයි චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ නොවිචිතනාගේ තවත්මයි. ඊට පස්සේ දැන් මේ මුළු ලෝකෙම හැම කෙනාම යම් ආකාරයකටද දුක නැති වෙන්නේ නැති කරන්නේ දුක නැතිවීම දකින්නේ ඒ විදිහට ප්‍රතිපදාව හැදිරෙනවා දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව දුක් නැති කිරීම ප්‍රතිපදාවක් කියනවා දුක් නැති කිරීම හඳුනගත්ත විදිහටයි ප්‍රතිපදාව කියන්නේ දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව දුක් නිරෝධය අනුව යන ප්‍රතිපදාවක් මාර්ගය කියන්නේ එතකොට දැන් අපි දැක්කේ දුක එන්නේ කොහොමද සම්පූර්ණ මිල මුදල් නැත්තම් එහෙම දකින්න කෙනා දැන් ප්‍රතිපදාව කියන මොකද දුක නැතු වෙන ඉඳ ප්‍රතිපදාව පුරන මොකද සම්පූර්ණ මිල මුදල් වෙනවා ගියතරක් නැත්තම් දුක නිඳ වෙනවා දුක මේ දුක ගියතරක් තියනවා නම් දුක නැති වෙනවා කියලා දැක්කම දුක නැති වීමද කොහොමද ගියතරක් හදාගන්නේ කියලා ඉතින් දැන් එයා උත්සාහවත් වෙනවා රැකී ගන්නවා කරලා මොකටද මේ දුක නැති කරන්නේ යන්ත්‍ර කරනවා එතකොට කුඹුරු වතු පිටි ඉඳකඩන් කියනවනම් දුක නැති වෙන්න පුළුවන් කියලා හිතන කෙනා දැන් ඔන්න ප්‍රතිපදාවක් හැදිරෙනවා තමන්ට පුළුවන් විදිහට ඒවා අදැමිනවා මොන විදිහට හරි තමන්ගේ මොකද හැම කෙනාම කැමති විදුක් බවට දුක් නැති කරගන්න යෝන ඉතින් තමන් හඳුනගත්ත ක්‍රමයක් තියෙනවා දුක් නැති වෙන්නේ මෙහෙමයි කියලා තමන්ගේ ඉලක්කයට යන්න හැම කෙනාම මොන ක්‍රමයකට හරි උත්සාහවත් වෙන එකයි මේ කරන්නේ අපිට නොතේරුණාට අපි නොදන්නවා වුණාට මේ දෘෂ්ටි කරපු කියන්නේ දුක නිරෝධ වෙන ආකාරය හඳුනාගත්ත හැටියට හැම කෙනෙක්ම මේ උත්සාහවත් වෙන්නේ ඉතින් දුක්ඛ නිරෝධය හඳුනාගත්ත ආකාරය අනුපාඩුවයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒක පෙන්වන්න අපිට ගහන්නට ඕන උනේ දැන් ලෝකෙට දෝෂයක් කියන්න බෑ ලෝකයා තමන්ගේ දෘෂ්ටි අපි සත්‍ය පුද්ගලයේ කියලා හිතුවට ආවල් මනුස්සය හරි අසාධාරණෙන් හම්බ කරන්න කියලා හිතුවට ඈ එතනත් තියෙන අනාත්ම ධර්මතාවක් එයා දුක නැති කිරීම දකින්නේ ලංගිජයකට නම් එයා එයාගේ ඉලක්කයට එන්න උත්සාහවත් වෙනවා අපි දුක නැති කිරීම දකින්නේ ලංගිජයකට නම් ඒ දුක නැති කිරීමට අවශ්‍ය ඉලක්කය තැනක් තියෙනවනේ අපිට ඒක කරගන්නයි මේ ඉන්නේ අපි ඔක්කොම ඉතින් ධර්මවල නැත්තම් ඉන්නවන දුක නැති ඉන්න පුළුවන් කියලා එකන උනවා ගාවල ධර්මවල හදාගෙන ජීවත් වෙන ලඟාන මොකද මේ දුක් නැතුව ඉන්න ජීවිත කෙනාට දන්න විදිහට ප්‍රතිපදාව ඔන්න ඔය අපි දකින්න ඕන බුදුරජාණන් වහන්සේ දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධ අඥාන දුක්ඛ නිරෝධාන ප්‍රතිපදාය අඥාන කියලා කිව්ව කාටද ඔන්න ඔය දැකීම තියෙන කෙනාට ඔය විදිහට දුක දන්න දුකේ ඇතිවීම ඔය විදිහට දන්න දුකේ නැතිවීම ඔය විදිහට දන්න දුක නැති කරන මාර්ගයේ ඔය විදිහට පිටිපස්සෙන ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛය ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධය දුක්ඛ හරියට දන්නේ නැහැ දුකේ ඇතිවීම දන්නේ නැහැ දුකේ නැතිවීම දන්නේ නැහැ නැති කරන මඟ දන්නේ නැහැ ඇයි ඒ දුක නැති කරන්න කියලා මේ ලෝකයේ අය දන්නේ දුක ඇති වෙන ක්‍රම යම් අනිත්‍ය වෙනස් වෙන විපරිණාම වෙන ධර්මතාවයක් ලැබීම තමයි ආර්ය උත්මේ දුකයි කියන්නේ ඒ ධර්මයන්ගේ ලැබීම යපි ලෝකයා සපයි කියන්නේ අනිත්‍ය වෙන වෙනස් වෙන විපරිණාම වෙන දේ නොලැබීම බුද්ධාදී උත්මේ සපයි කියනවා ලෝකයා අනිත්‍ය වෙන විරසන විපරිණාම වෙනදී නොලැබීම දුකයි. ආරණවහන්සේ සැපයි කියනවා අනිත්‍ය වෙනදී යමෙකුට ලැබෙනවා නම් ඒක දුකක් කියලා ආර්ය උත්තමය කියනවා ලෝකයායි දකිනවා ඒක සැපක්. ඒ කියන්නේ කුඹුරු විඳ ගඳන් වත් පිටිවල් දොරවල් ලැබෙන කපි දකින්න මොකක් කියලාද? සැපක්. බුද්ධාදී උත්තරය දකින්න මොකක්ද? දුකක් කියලා. අහසට පොළොව වගේ ඒ මානසික මට්ටමක් තියෙනවා. ඉතින් මේ මොන ක්‍රමයකට හරි දැන් අපේ දැකීම තියෙන්නේ දුක් වෙන දෙයි මිදෙන විදිහට නෙමෙයි. ඒකෙන් දැන් අපේ දැකීම තියෙන්නේ අපේ දෘෂ්ටිය තියෙන මිච්ඡා දෘෂ්ටි කියලා කියන දැකීම වර්ධි කියලා අපි දුක්ඛ නිරෝධය හැටියට දකින්නේ යථාර්ථ වශයෙන් ගත්තාම දුක උපදිනදී ලැබෙන ක්‍රමය නම් අපි දන්නේ අපි මොකද කරන්නේ. ඒක දන්නවා. ඒක තාක්ෂි අපි දන්නේ. අපි මොන අර කියේ දැන්. මලගෙටිය කැමති පහන් දැල්ලට. ඒ සත කැමතිද දුකට? දුකට කැමති නෑ. යථාර්ථයේ දුකයි. ඒක නොදන්න මෙයා මේ සතාට උඩින් දෙන්න මත්තම හම් වෙන්නේ මොකද්ද? සැපයි. පහන්දල සැපයි. ඒක දත්තහම තමයි දුක. ඒ යථාර්ථය අනුව කියන වරක් නැත්තම් එයාට දුක් කියන්නේ නැහැ. ඒ දුක තමයි එයා සැපයි කියන්නේ. ඒ වගේ අපි දුක්ඛ නිරෝධය කියලා හඳුනගෙන තියන්නේ අද. දුක්ඛ නිරෝධය කියලා දැනගෙන තියෙන මොකද්ද? යථාර්ථ වශයෙන් දුක ඇති වෙන දේ. ඒකයි අපිට කියන්නේ හැම වෙලාවම විපල්ලාස කියන විපත්ත සංඥා. අපිට තියෙන්නේ විකෘති වෙච්ච සංඥාව. විපල්ලාසයක් කියන්නේ. එතකොට කොන්න මේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මග. එතකොට අපි නොදන්නව නෙමෙයි දන්නවා. දන්න ක්‍රමය වැරදි. ඒක හරිද වැරදිද කියලා අපි දන්නේ නැහැ. අපි ඉතින් දන්න ක්‍රමයට කරගෙන යනවා. ඒකයි බුද්ධාගම උත්සමයේම ඕනේ කියන්නේ. ඔය ක්‍රමේ වැරදි මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා පෙන්වන්න කෙනෙක් නැත්නම් අපි ඒක එහෙමම කරගෙන යනවා නේද? ඉතින් දැන් මේ ටික මෙහෙමම කරගෙන යන අපි දුක් විඳින මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනන්ත සංසාරේ ඉඳන් මේ දුක මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. දැන් බගේ වැහෙන්නේ ඉඳ අපිට තේින්නේ නොපෙනවත් මේක අයින් කරන්න අපි කෙනා කෙනාගේ ජීවිත දිහා බැලුවාම උපන්න දවසේ ඉඳලා මේ මොහොත දක්වා මේ සමහර විට ප්‍රමාණවත් ජීවිතයක පැවැත්ම දුක්ව තේරුම් ගන්න. ඒකත් තව මෙහෙම දැන් කාම ලෝක කියලා කියන සුභතිය. සුභතියක ප්‍රතිලක් මේ තරම් දුක නැත් දුකති කුපන්හම කොහොමද කියන එක තේරුම් ගන්න. ඉතින් මම අද ගොඩක්ම සරල මට්ටමකම දේශනා කරන්නයි කියන දුක ගොඩක් විස්තර කරන්නේ නැහැ. සම්පනානයි වෙන්නේ. ඉතින් මේ දේශනා මෙලින් කියලා ගැඹුරටම කරගෙන යනවා. ඉතින් මේ දෙන්නලා මේ වගේ ඉතින් මේ දුකෙන් අපි නොමිදෙච්ච බව තේරුම් ගන්නට ඕනේ. දුක නොමිදෙන්නේ මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන නිසා. ඒ වගේ දර්ශනයක් තියෙන ලෝකෙක බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දුක ගැන දේශනා කළා. දුක විස්තර කළා. දුක මගේවත් දුක අනුගේවත් දුක තමන්සා අනුගේවත් නෙමෙයි. සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධයක් දුකයි. මම මගේ ආත්මයයි කියලා ගත්ත රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ දුකයි. ඔවා මොකදද නම් දුකෝ එක්කමක් නැහැ. මම මේවා ඔක්කොම අපිට අත්විඳින්න පුළුවන් තැනකට යන්න එකගෙන යන්න දැනට මේ ටික දැනගන්නකෝ. එතකොට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වහම මේ පංච උපාදානස්කන්ධය කියන එක පවතිනවා යටින් අවිච්ඡ කොටන් උඩින් බවාග්‍රේ. මේව සංඥා නා සංඥා කල්යත යනකම් අයිති පංච උපාදානස්කන්ධය කියන්නේ. තාපත්තකින් ගත්තොත් නව සත්තාවාස. තාපත්තකින් ගත්තොත් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ තුන් ලෝකේ. නියෝජනය වෙන පංච උපාදානස්කන්ධය. පංච ගති, සප්ත විඥාන ස්ථಿತಿ කියන මේ හැම වචනකින්ම කියන්නේ ওই පංච උපාදානස්කන්ධය. එතකොට මේ පැවැත්ම ඇතුලේ හැම ධර්මතාවයක්ම දුකයි කියන එක පෙන්වන එතකොට අපි සැපයි කියන දෙවියගේ බ්‍රහ්මයාගේ මත්තමත් මේ චතුරාර්ය සත්‍යයේදී දුකයි කියන එක කියලා තියෙනවා. පංච උපාදාන කරන දුක මොනවාද කියලා පංච උපාදාන සත්‍යයේ දුකයි කියලා පෙන්වනවා. දුකට හේතුව වෙනවා මොකක්ද? සන්නහවයි. කාටද කිව්වේ? දෙවල් යතුරක් හදාගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. එතනම් යතුරක් ලැබීම නැතිවීම දුක එන්නේ. දරුව මරුණ නිසායි දුක එන්නේ. මිල මුදල් නැති නිසායි දුක එන්නේ කියලා මෙහෙම දකින ලෝකයටයි බුදුදන්වාස දේශනා කළේ දුක එන්නේ ඔය දෙවල් නැති වෙච්ච නිසා විනාශ වෙච්ච නිසා නෙමෙයි තණ්හාව නිසා කියලා. දේවල් දරල් තිබුණට, මිලමුදල් තිබුණට, ඥාන වාහන තිබුණට දුක නැති වෙන්නේ නැහැ. ඕක නෙමෙයි දුක නිරෝධේ. තණ්හාව යම් කිසි කෙනෙකුට නැති වුණොත්, තණ්හාව ගැන තිබවයි දුක නැති බව කියලා කියන්නේ දුක නිරෝධේ බාහිරින් දකින කෙනා. දුක නිරෝධගාමී ප්‍රතිපදාව කියනවා මේ තණ්හාව නැති කිරීම සඳහා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනවා මේකයි දුක නැති කරන මඟ. ඒ දෙන්නේ කාටද? අත්පුද්ගල භාවයෙන් දුක දන්න බාහිර භෞතිකදී නැතිකම දුක එන බාහිර භෞතිකදී ලැබීමෙන් දුක නැති වෙනවා කියලා දකින අපි. මොකද වැරදි? කොහොම නෙමෙයි මේ දුක ප්‍රතිම නැතිම නැති කරන මඟ මේ බඹයක් පොක ශරීරයෙන් තේරුම් ගන්න අවබෝධ කර ගන්නවා කියලා. එතකොට දැන් අපිට මොන හරි ප්‍රශ්නයක්, කරදරයක්, දුකක් එනකොට අපිට තේනවා නම් බාහිර භෞතික දේ නිසා මට මේ දුක ආවේ කියලා තාම අපි මේ සාසනය පිට ලැබලා නැහැ. තාම අපි මේ සාසනය රැකවරණය ලැබලා මොකද තාම අපිට තියෙන්නේ මොකද්ද? අනාර්ය දර්ශනය. මොකද අනාර්ය දර්ශනය නම් දුකට අපිට දුක එනකොට ඇඟිල්ල දික් කරන්න බැරි වෙන්න ඕනේ බාහිරට. අහවල නිසා දුක ආවේ කියලා. මොකද මේ දුකට හේතු ටික දකින්න ඕනේ කොහෙන්ද? තමන්තුල. අපිට. දුකට හේතුව අපි තුලින් දැක්කොත් මට දුක දුන්නේ අහවල කියලා අපි කෑ ගහන්න බැනගෙන බාහිර ලෝකෙට දුවනවා. අපි අපි කෙරෙහිමයි සමහරවිට කලකිරෙන්නේ. එහෙම වුණොත් මේ දුක ඇති කරන හේතුව නැති කරගන්න අපි පුළුවන් තරම් වේදනා. මොකද මේ දුක නැති කරන්න තියෙන්නේ, නැති කරගන්න තියෙන්නේ තමන්ට මොකද අනුන්ට එමේ කියලා දකින නිසා. දැන් අපි කොහොමද දුකට හේතුව තණ්හාවයි කියන එක ඔප්පු වෙන විදිහට දකින්නේ? බලන්න දැන් වශයෙන් කියවල අපිට තේරෙන්නේ නැහැ නේද? අපි කියමුකෝ ධර්මය සර්වහාම ජීවෝ දුර දක්වන අපිට තේරෙන ගැටෙන්වරු හින්දාම දිනවනේ ඇත්තනේ ඔක. අපි ඉන්නමත්තම් ඉතින් මේකදී අපිට තේරෙන්නේ අපිට පුළුවන් කමක් නැ කොහොමද මේක මගේ තණ්හාව නිසා එන්නේ. වචනේ තරම් අපි කියයි නමුත් අර වගේ අවස්ථාවක් උදා වුණාම වරොත්තු දෙන්නේ නැ නේ අපිට. නේ. එතකොට අපි ඉස්සෙල්ලා මේ ස්වභාවය ගැන ඥාන දර්ශනයක් අපිට ඒ කියන්නේ අපිටම දැක්මක් ඇතිවෙතම ඇත්තටම මෙන්න මේ ස්වභාවයයි දුක අපිට ගෙනත් දෙන්නේ මෙන්න මේ විදිහේ මගේ ක්‍රියාකලාපයයි දුක ගෙනත් දෙන්නේ කියලා දැක්කොත් තමයි අපි මේ දුක එන විදිය ටික ටික වළක්වා අයින් කරන්නේ. එදෙදි මම අලුත් මතක් කරලා කිව්වා පොඩි උපමාවක් අනුසාරයෙන් මේ දුකයි දුක සමුදය දෙක මතක් කරන්න. මේක මතක් කරන්නේ මම වත්න දැනක් දෙන්නත් අපි කියමු මෙහෙම. දැන් අපි පාරට යනකොට අපිට හම්බ වෙනවා එකක් වැඩි වටිනාකමක් තියෙන මැණික් කණක් කියන්නකෝ. දැන් මැණික් ගලක් හම්බුනොත් ඒක කෝටි ගාණක් වටිනවා වුණොත් අපි ඒකට කැමති වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා නිසා නෙමෙයි මේ ධර්මතාවයක් අපි තුල වේද බලන්නකො කැමති වෙන්නේ නැති වෙන්නේ. කැමති වෙනවානේ. කැමති වුණොත් අපි අරගෙන සාක්ෂිය හෝ බෑග් එකේ දාගන්න නැති වෙන්නේ. දාගන්න. ඔන්න එනිකක් කියන දැක්කහම කැමති. ඒක තමයි බුදුදහමේ සන්නහව. කැමති එකදී අපි අරගෙන බෑග් එකේ දාගත්තාම නැත්නම් සාක්ෂිය දාගත්තාම වැඩි කොට ගන්න බව උපාදානයක් ලක්ෂණයක්. ඊට පස්සේ ඔතන යෙදෙනවා තණ්හාව මුල් කරගෙන ධර්මතා නවයක් නවාකාර තෘෂ්ණා මූලික ධර්ම කියලා. නවාකාර තෘෂ්ණා මූලික ධර්ම කියලා කොටසක් තියෙනවා. මෙන්න මේක වැඩෙන්න ගන්නවා. යමත් ඇති වෙච්ච හැටිය හොඳයි කියලා කැමැත්ත විතරයි ඇති වෙන්නේ. එකින් එක එකින් එක පිරෙන ධර්මතා නවයක් වෙනවා. ඒ ධර්මතා නවය මම තේරෙන මට්ටමට එක කරලා කියන්නම්. විස්තර වශයෙන් අපිට දැනගන්න පුළුවන් ඕනේ වුණොත් දීගින්සයි දසුත්තර සූත්‍රයේ සංගීත සූත්‍රයේ කියනවා නවාකර කුෂ්ණාමුලික ධර්ම කියන්නේ මොකක්ද කියලා. සන්නහ මුල් කරගෙන ඇති වෙන ධර්මතා ටික. අපේ ජීවිතේ මම ඒ දෙලම කෙටි කරලා මේ කියන්නේ. එතකොට සන්නහව ඇති වුණාම මොකද කරන්නේ? අපි ඒක ගන්නවා. ගත්තාම බෑක්ටීරියා සාක්ෂි දාගත්තාම ඇති වෙනවා මසුරුකම කියන කෙලෙස්. ඒ කියන්නේ විෂම ලෝභය කියන්නේ. ඒ මසුරුකමේ ස්වභාවය තමයි තමන් අයත්ේ තව කෙනෙකුට අයිති වෙනවා දකින්න කැමති නැති බව. මසුරුකම ආගවන්නේ. දැන් ඕගොල්ලෝ කැමතිද මේ මැණික තව කවුරුත් ගන්නවද? අවකාශයට අපට අහුවේ ලැබෙනවට කැමති. කැමති. දැන් මේ ඉදීම වෙන්නේ නැත් අපි තුල ධර්මතාවය. දුනානේ. මනිකක් කියලා දකිනකොට ඒක වහිනවා වුණා. ඒකට කැමැත්තක් ඇති වුණා. කැමැත්ත නිසා ගත්තා. ගත්තාම ඇති වුණා මසුරුකම. මොකද තව කෙනෙකුට අයිති වෙනවා දැක්කම දැන් අපි කැමති. මසුරුකම නිසා අපිට වෙනවා ආරක්ෂාව. දැන් උන් අපි ඉතින් අල්මාරිය සංගනනවා, ඇඳයටත් සංගනනවා, හාල් මුට්ටිය සංගනනවා, මිනිස් මුට්ටිය සංගනනවා, නැත්නම් බිමහාරල වලකව වල දානවා ආරක්ෂා කරනවා. මොකද දැන් අනුන්ට අයිති නොවෙන්න නම් මේක ආරක්ෂා කරගන්න වෙනවනේ. දැන් ආරක්ෂාව නිසා වෙනවා අපිට දඬු මුගුරු ගන්න. තුවක්කුවක් කියන කෙනා තුවක්කුවක් ළඟ තියාගන්නවා. පිස්තෝලයක් තුවක්. එහෙම නැති කෙනා කඩුවක් කිනිස්සක් හෝ ළඟ තියා ගන්නවා. එහෙමත් නැති කෙනා ලීයක් පොල්ලක් හෝ ළඟ තියා ගන්නවා. එහෙමත් නැති කෙනා අවදීන් හෝ ඉන්නවා. දැන් හොරෙක්වත් ආවොත් මේක ගන්න කියලා තමයි දැන් මේ ආරක්ෂා කරන්නේ දඬු මුහුරු අරගෙන. එන්නේ නැති වෙන්නේ. දැන් හොඳයි අපි ඔහොම ආරක්ෂා කරන මේ වස්තුව ගන්න හොරෙක් ආවා කියන්නකො නපුරු වචන නරක වචන වලින් දැන් පිටකරන්න තමයි බැරි නැහැ. නපුරු නරක අසභ්‍ය වචන වලින් දැනලා මේක බේරගන්න පුළුවන් වුණොත් බේරගන්න තියෙන්නේ. ඒක එහෙම බැරි වුණොත් දුක්කුවක් කියන කෙනා වෙඩි තියලා මේක බේරගන්න නැහැ. කඩුවක් කියන කෙනා ඒකෙන් ඇනලා කපලා කොටලා හරි බේරගන්න පුළුවන් නම් බේරගන්න නැහැ. ඊයක් පොල්ලක් කියන කෙනා ඒකෙන් ගහලා හරි බේරගන්න. ඕන් දැන් බලන්න නරක නපුරු අසභ්‍ය වචන කියන තරමට නැත්තම් කඩු දුවක්කු කිනිසි පාවිච්චි කළ කෙනෙකු මරණ මට්ටමට නළු බුද්ධදේ නිර්මාණය වෙලා නේ. දැන් ඔය විදිහට අපි ආරක්ෂා කර කර මේ නැනිකක් කියනවා කියන්නකො වැඩි වෙලා හරි මොන ක්‍රමයකට හරි ඕක නැති වුණොත් මොකක් වෙයි? ඒක ආසාවෙන් ආරක්ෂා කරන ඔය නැනික නැති වුණොත් අපි අද ගහන දඬ මෙතන නැති දඬ නැති නේද? එතකොට සිහි නැති වෙන්නේ නැති වෙයි. කලන්ත හැදි වෙන්නේ නැති වෙයි. කලන්ත හැදෙනවා සිහි නැති වෙනවා අපි අද ගහනවා විලාප දෙනවා ඈ කිච්චෙක් සමහරක මුතු බවක් ඇති වෙන්න පුළුවන්. ඔක ප්‍රෙෂර් තියෙනවා නම් වැඩි වෙලා පැත්තට නෙවෙයි දරන්න පුළුවන් එන්නත්. දැන් බලන්න එහෙම ආරක්ෂා කරන දේ අනිත් වෙන ලෝකෙ නැති දවසට ඔච්චර දුකක්. හොඳයි නැති නොවි ජීවිතේ දින කම්ම තිබුණා කියන්න මේතරම් වස්තුවකට ලෝභකම මැරලා ඊට පස්සේ තනි කරේ. දැන් මේ තණ්හා කරපු දේ මෙලොවම නැති වුණොත් මොකද වෙන්නේ? නැති වුණොත් මෙලොවම දුක තිබුණොත් පරලොව දුක. සංහාවෙන් ගත්ත දේ ඇති බවත් නැති බවත් දෙකම තමන්ට දුක නිර්මාණය කළා නැද්ද? දැන් ඕක වළක්වන්න පුළුවන් ද ඔය ක්‍රමය? දැන් මොකද මේ පුද්ගලෙක් කළා නෙමෙයි එකින් එකට ඇවිල්ලා තියෙනවා. දුකට හේතුව තණ්හාවයි කියනකොට එක ළඟින් දකින්න එපා. අපි කියමු පාර යන වෙලාවේදී මණිකක් දැක්ක මණික වටිනවා කියලා දැක්කත් අපි කැමති වෙලා ගත්තේ නැතුව ගියා නම් අද ওই දුක ස්පර්ශ කරනවද? නෑ. දුකට හේතුව තණ්හාවයි කියලා පනවන්නේ ඒකයි. ඒකට කැමැත්ත මුල් කාරණය කරගෙන හින්දා ගත්තේ මම. මණිකක් ඒක වටිනවා කියලා දැක්කත් ගන්න නැතුව ගියා නම් මම. එතකොට කැමැත්ත කියන එක වෙනම කෙනෙකුට ගන්න බවම කැමැත්ත නිර්මාණය වෙනවා. කැමැති බව නිසාමයි ගන්න, ගන්න බව නිසාමයි කැමැත්ත කියන එක එකට තියෙන්නේ. ඒ ගත්ත තැන ඉඳලා දුක කියන දෙන දක්වා ගත්ත ගමම දුකව නෙමෙයි. දුකට හේතුව තණ්හාව කියනකොට අපි දකින්න ඕනේ මේ දුක කියන දෙන දක්වා ගලාගෙන ඉන්න ධර්මතා ටිකක් කියලා තියෙනවා තණ්හාව කියන තැන ඉඳලා. දුකට හේතුව තණ්හාව කියන්නේ මේ දුකේ ආරම්භය අරගෙන ගත්ත තැන. ගත්තේ නැත්තම් කැමතිුනේ නැත්තම් ගන්නවද? ගත්තේ නැත්තම් මසුරුකමයිද? මසුරුකම නැත්තම් ආරක්ෂා කරයිද? ආරක්ෂා නැත්තම් දඬු මුගුරු ගනිද්ද? දඬු මුගුරු අරගෙන ආරක්ෂා කරන්න දෙයක් නොතිබුණා නම් නැති වෙන දෙයක් කියලා අපිට ඇති වෙලා තිබුණ නැත්තම් එහෙනම් මේ දුක කියන එක ලැබෙයිද අපිට? එහෙනම් අපිට තේරෙන්න ඕනේ දුකට හේතුව තණ්හාවයි කියලා බුදුරජාන් වහන්සේ පෙන්නේ. පෙන්නපු දැන දුකයි තණ්හාවයි කියන දෙක එක ළඟින් දකින්න එපා. තණ්හාව ප්‍රබලය වෙලා මූල කාරණාව වෙලා තව හේතු නවයක් පිරෙනවා. ඒ පිරෙන ඔය අපි දුක දක්වා එන ක්‍රමය තමයි මොකද නවාකර ප්‍රශ්නාවලියේ ධර්ම කියලා පෙන්වන්නේ. තණ්හාව මුල් කරගෙන පරේෂණේ ඔය විදිහට කරුණු නවයක් එනවා. ඒක මම කියන මතක් කළේ ඔන ඔය විදිහටයි දුක ලැබෙන්නේ. එතකොට දැන් මේ මැනික නැතිවීම හෝ තිබීම නිසා ඇතිවන දුක තණ්හාව නිසායි කියලා කිව්වොත් හරිද? හරිනේ. නැති වෙච්ච නිසාද දුක ආවේ? තණ්හාව නිසා. නැති වෙන ධර්මතාවයේ කොහෙ තිබුණ නැති වුණත් අපි මෙහෙම දෙයක් ගත්තේ නැත්නම් ඇලු නැත්නම් ආරක්ෂාව නොතිබුණා නම් අපිට දුකෙන් හේතු නැහැ නේද? අපිට නැති වෙන දෙයක්වත් නැහැ. මැනික කියන එක දුකෙන්ද එහෙම දුකෙන්ද තියා එහෙම අපිට නැති වෙන දෙයක් නැති. අපි ගත්තේ නැත්නම් එහෙම ගත්තේ. ඔය එක මැනිකක් නේ. ඔය වගේ මැනික් 100ක් 1000ක් ලක්ෂයක් විතර අපි වටා තිබුණු. කෝටියක් විතර තිබුණු. ඉතින් අපි කැප විඳීද කියලා? ඇයි එකක් එකක් ගානේ ආරක්ෂා කරන්න කියලා. එකක් එකක් ගානේ මසුරුකම ඇවිල්ලා ආරක්ෂා කරන් දෙලා දඬු මුගුරු ගන්න වෙලා තාවසකට එකක් එකක් නැති වුණොත් දුක අඩු වෙයිද අපේ ජීවිතේ? එකක් එකක් නැති වුණොත් දුක හිටෙච්ච දවසක් වෙන්නේ අපේ ජීවිතේ වෙනවද? දැන් හොඳට බලන්න මේ මැනික අරගෙන තණ්හාවෙන් ආරක්ෂා කර කර ඔහොම ඉන්නවා කියන්නකො. දැන් ওই මැනික නැති වෙනකොට අපිට දුක එනවනම් එන්න තියෙන හේතුව සකස් කරලා මේ දැන් තියාගෙන දුකට හේතුව සකස් කරලා මේ තියාගෙන ඉන්නේ දැන් අපි. තාම මැනික නැති වෙලා නැහැ. තාම ඵලයක් ලැබිලා නැහැ. හේතුව තාම තියෙන්නේ. ඵලයක් ලැබිලා නැහැ. දැන් මම ප්‍රියමනාප රූප බලලා, ප්‍රියමනාප ශබ්ද අහලා, ප්‍රියමනාප ගඳ සුවඳ ලබලා මැනික නැති වීමෙන් එන දුක නැති කරන්න පුළුවන්ද මට? මැනික නැති වුණොත් නැති වෙන ඒ දුක නැති කරන්න පුළුවන්ද මට රූප බලලා ශබ්ද අහලා? මොකද දුක නැති වෙන ඉන්නේ අපි මේ ටික කරන්නේ. දුක ඇති වෙන්න තියෙන යම් වස්තුවකින් දුක ඇති වෙන්න තියෙන හේතුව එහෙමම තියෙනවා. අපි මෙහෙන් දුක නැති කරන්න කියලා වෙන වෙන ඒවා කරලා දුක නැති වෙනවා. වෙන්නේ නැහැ නේ? පුළුවන් දුක නැති කරන්න. ඔන්න දුක්ඛ සමුදය ගැන, දුක ඇති වෙච්ච හේතුව ගැන අනුමාන ටිකක් අපිට තේරුණාද? මෙන්න මෙහෙමයි. දුක ජනක දුකට හේතුව තණ්හාව කියලා තියෙනවා. ඕකම අපි පොඩි පරිශ්‍රණයක් කරමු අනිත් පැත්තට. ඊට පස්සේ අපි කිව්වද මේ විදිහට තියෙන මේ මැනික අරගෙන විකුණන්න ගියා කියලා එක්කනේ. ගියාම කියනවා මේක වීදුරු බලන්න. ඒක තරහක් යනවා. ඒක ආසාවෙන් ආදරෙන් රකපු දෙන්නේ. අනිත් කඩේට ගියාම මේක වැඩක් නෑ වටින්නේ වීදුරු බලන්න. වීදුරු ගලක්ෙන් කියන දකින්නකොට මොකද වෙන්නේ? වටිනාකම වටිනාකම අඩු වුණාම මොකද වෙන්නේ? කැමැත්ත අඩු වෙනවා. දැන් වෙනදවක ඉක්මනට සාක්ෂි රූපයක් කියලා දාගන්නවා. පරිග්‍රහ ගැනීම අඩු වුණාම මසුරුකම අඩු. දැන් වෙන කෙනෙක් මේක නොගනී වාසිය කරනක ප්‍රාර්ථනාවක් අපේ මනස තියෙනවා. ගත්තත් කමක් නැහැ කියන තැනක තියෙන්නේ නේද? විතුරු ගලක් නේ. ගත්තත් කමක් නැහැ කියන තැනක තියෙනවා නේද මනස? ඒ මොනොත් කබඩ් දෙකේ හැඳ යටයි මිරිස් මුට්ටිය හාල් මුට්ටිය හංගනවා. ආරක්ෂාව අඩු. එහෙනම් දැන් මේ විතුරු ගල සංකින්ද දන්තු මුගුරු අපි අවුද ගන්නවද? විතුරු ගල ගණ්ඩාව කඩුවෙන් කිංචෙන් කොටනවා. මේ පුද්ගලයා නිදිච්ච කෙනෙක්, මිහිල් වෙච්ච කෙනෙක්, එහෙම දෙයක් කරන්නේ නැහැ. කිනු දැන්ට පත් වෙච්ච කෙනෙක් වෙලානේ. හොඳයි දැන් මේ විදුරු ගල නැති වුණොත් අපි අද්විතා අඬනවා. විලාප දෙනවා. තිබුණොත් මරණපත් පෙරේතෙක් කරනවා. මේක තිබුණොත් නැති වුණොත් ඕගලන්ට ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒ? අන්නහ උපාදානය අද වෙලානේ. එහෙමනේ. ඔන්න දැන් මෙතනදී අපි දැක්කා දුක ඇතුළේ තැටි තණ්හාව මුල් කරගෙන. හැබැයි තණ්හාවට හේතුවක් තිබුණා මණිකක් හැටියට දැකලා වටිනාකමක් දැකපු නිසා. ඉතින් ධර්මතාවයකුත් තිබුණා. මණිකක් හැටියට දැක්ක වටිනාකමකින් දැකපු නිසා තණ්හාව ඇති වුණා. මොකද මුල උතන දුක පනවන්නේ තණ්හාව නිසායි. මොකද වටිනාකමක් හැටියට දැක්කත් මණිකක් හැටියට දැකලා වටිනාකමක් හැටියට දැක්කත් ගන්නවා කියන කාරණාවක් උනේ නැත්තම් දුක එන්නේ නැහැ. දුක ආවයි කියන තැනට අයිති ගත්තා කියන දැන ඉඳලයි. නමුත් ගත්තා කියන කාරණාවට හේතු වෙන්න හේතු නැතුව නෙමෙයි. තේරෙනවද නේද? ගත්තා කියන කාරණාවට වීදුරු ගලක් විදියට නොදක මැනිකක් හැදීවි දැකපු එක. ඒ කියන්නේ දැන් ඇත්තට මේක වීදුරු ගලක් හින්දා නෙමෙයි බහත්ය නොගත්තේ. අපි මැනිකක් හැදීවි හිතාගත්තට නේද? ඒත් වීදුරු ගල මැනිකක් හැදීවි දැකපු එකයි වටිනාකමකින් දැකපු එකයි තණ්හාවට හේතුවක් වුණා. තණ්හාව අපේ ජීවිතේ දුක කරනවා. එහෙම සිද්ධිය එහෙම තණ්හාව ඇවිල්ලා මෙච්චරකල් ආරක්ෂා කරන සමායි මිනිහෙකුත් මරපු දේ වෙන්න පුළුවන් දැන් අපි. ඕක කඩේට අරගෙන යනකොට වීදුරු ගලක් කියලා හිතනකොට අර ටික ඔක්කොම ලැබුණා නිකන්. නේද? වීදුරු ගලක් කියලා දකිනකොට වටිනාකම නැති වුණා. ගන්න එක නැති වුණා. එවනේ ඉතින් ඕක ඔය මම දැන් පොඩි උපමාවක් කලේ තේරුම් ගන්න දුකට හේතුව තණ්හාව මේ තණ්හාව ඇතිවෙන දුක නිසායි තණ්හාව නැතිව දුක නැති වෙනවා කියන කාරණාව. ඒක තණ්හාවට හේතු දෙකක් තිබුණා ඇත්තට හේතු නොදැකීම තණ්හාව නැති වෙන හේතුවක් තිබුණා වීදුරු ගල කැට දක්වන ඇත්තට හේතු දක්වන උපමෙය ගත්තොත් දැන් අද අපිට ලෝකෙ හැටියට මැනික් වගේ තේරෙනවා. මේ මම, මේ මගේ දුව, පුතා, ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩ කඩම් කියලා මැනික් වගේ දකින. ඒ හැම එකකටම වටිනාකමක් තියෙනවා. කාර් එකට වඩා වටිනවා ජී. ඒක මෙච්චරයි. ඈ ඒකට වඩා වටිනවා ජීවිත මගේ. ඒකට වඩා මේ දරුවා. මේ විදිහට දැන් වටිනාකම් මැනික් වගේ දකින්න අපි සත්පුරුල ආත්ම භාවයේ ඒව තුලත් වටිනාකම් දකිනවා. ඒ වටිනාකමේ හැටියට අපිට කැමැත්ත තියෙනවා. ඒ මට්ටමට අපි මම මගේ කියලා හිතින් දැඩිව අරගෙන තියෙනවා. අර කයින් ගන්නවා කියන එකක් ඕනේ, අතින් ගන්නවා කියන එකක් ඕනේ, හිතින් ගත්තත් අතින් ගත්තත් දෙකම එක. මේවා මම මගේ කියලා දැඩිව අරගෙන තියෙනවා. අරගෙන ඉඳ අපි දන්නේ අපිට මසුරුකමක් ලැබිලා තියෙනවා. අනුන්ට අයිතිනව දකින්න කැමති නෑ අපි. මේ කිවල් දුරවල් වාහන ඉද කඩම් මේවා අපි අනුන්ට කියනවා දැකලා කැමතිද? කැමති නෑ. ඈ අපේ ජීවිතේ අපේ දරුව මේවා කවුරුවත් ගන්නවට කාටවත් අයිති වෙනවට කැමතිද? ඒ හින්දා මසුරුකම නිසා අපිට වෙන දැන් ආරක්ෂා කරන්න. තාප්ප බඳින්න වෙයි, කෙහෙට්ටු දාන්න වෙයි, දුරවල් යතුරු දාන්න වෙයි. මොකද මේ ආරක්ෂා ක්‍රම විදි කෙනා කෙන මුළු ලෝකෙම මම විතරක් නෙමෙයි, තව කෙනෙක් විතරක් නෙමෙයි, මේ ඔක්කොම ටික වෙලා තියෙන මේ කියන්නේ? සත්‍යයක් මේ කියන්නේ මේ එක්කෙනෙක්ගේ ජීවිතේ එක්කෙනෙක් කරන වැරද්දක් ගැන නෙමෙයි කියන්නේ මේ ලෝක ප්‍රජාවට සත්‍යයට වෙලා තියෙන දේ. භවයේ නොවිදෙන හැටි මේ දලා. ඊට පස්සේ මිල මුදල් කියනවා නම් තැන් 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 වල හංගයි. දැන් දැන් ඉඳන් දුක අදානවා ආරක්ෂා කරන ගන්න ක්‍රම හොයන. ඉතින් මේ ආරක්ෂා කරනකොට දැන් දුවක් වක් පිස්තෝලයක් ඕන නම් ළඟ තියාගන්නවා, කඩුවක් ළඟ තියාගන්නවා, ගෙදෙට හොරු පැන්නොත්. ඈ කඩේ දැන් හොරෙක් මොන හරි අරගෙන යනකොට අඳුම ගන්න පුතු කකුලකින්වත් ගහලා කඩු ටික බේර ගන්න පුළුවන් කඩු කිනිසකින් ගැහුවත් නැති එහෙම කරන්නේ නැති ඒ. කරයිනේ කරනවා. ඈ තමන්ගේ දරුවෙක් වරගෙන යන කවුරු හරි ආවොත් ගහන්න පුළුවන් නම් මොකකින් හරි ගහලා හරි බේර ගන්න නැද්ද? බේර ගන්න. තමන්ව මරන්න කියලා යකට ලෙස වෙන මුකුත් ඕනේ බල්ලෙක් තමන්ට හපන්දා ආවා කියනකොට මන්නක ඌට පස්සහුරකින් හරි ගහලා බේරෙන්න පුළුවන් නම් බේරෙනවානේ. ඇයි? මේ රූප බේරගන්න අපි හිතන්නේ මේ මම කියලා. නමුත් මේ රූප බේරගන්න මේ හදන්. තේරුම් ගන්න අර මැනික අල්ලගත්තා වගේ මේ ලෝකේ එකක් එකක් ගන්න අල්ලගත්ත දේවල් මේ මම නෙමෙයි මේක තණ්හාවට අහු වෙච්ච වස්තුවක් නේ. අපිට හිතෙන්නේ මේ මම කියලානේ. මේද ආරක්ෂා කරන දඩමුගුරු අරගෙන දැනගන්න තණ්හාවට අහු වෙච්ච දෙයක්. ඒ මම හෝ මගේ කියලා දකින්න මේ හැම දෙයක්ම දකින්ද තණ්හාවට අහු වෙච්ච දෙයක්. මැනිකක් අපි රකින්න නම් දඩමුගුරු අරගෙන අනුන්ට අයිති වෙන්න නොදී මේ ශරීරය හැදී අපි රකින්න නම් දඩමුගුරු අරගෙන අනුන්ට විනාශ වෙන්න නොදී මේ තණ්හාවට අහු වෙච්ච දෙයක් මිසක මේ ශරීරේ මම නෙමෙයි තණ්හාවට අහු වෙච්ච එකක්. තේරෙනානේ? දැන් ඔන්න ඔය විදිහට අපි මේ මැනිකෝගේ දකින නිසා මසුරුකම අරගෙන මසුරුකම ඇවිල්ලා දඩමුගුරු අරගෙන ආරක්ෂා කරන ආරක්ෂා කරන දේවල් අතරින් එකක් දෙකක් නැති වෙනවා. ඈ ගහනවා, විලාප දෙනවා, පපු අද්ද ගන්නවා, කලන්ත හැදිනවා, සී නැතු වැටෙනවා. දරුවා මලා, පුතා මලා, අයියෝ කිකි අඬන්නේ නැද්ද? අර මොකද මේ වෙලා තියෙන්නේ? තමන් කැමැත්තෙන් අනුන්ට අයිති වෙන දොටි ආයුධ අරගෙන ආරක්ෂා කරපු වස්තුවක් නැති වෙනවා. අපිට මේවා තේරෙන්නේ මනුස්ස දහම නැත්නම් ආදරේ තියෙනහට කියන දැනුම. තව මේ කතා කරන යථාර්ථය. මෙහෙම වෙනකරක පවතින ධර්මතාවයක් ගැන මේ කියන්නේ. මොකද අර මැනික උපමාවෙන් අපි දැක්කනේ නේද? එතකොට මැනික කියන්නේ දරුවෙක් පොදයක්ද? නෑ, අපි තණ්හාවට අහුවෙච්ච වස්තුවක් නේ. මේක තණ්හාවට අහුවෙච්ච වස්තුවක්. මේ තණ්හාවට අහුවෙච්ච වස්තුව නැති බව නිසා වෙන හානි. අපි ආදී කරලා. දැන් ඔන්න මෙහෙම ආරක්ෂා කරන මේකේ නැති වුණොත් මොකද වෙන්නේ අපිට? නම කියකියා, ಗುಣ කියකියා කෑගහයි, අඬයි, විලාපද සිහි නැතිව කලන් කෑදේ පෙරලේ. ඈ? වෙන්නේ නැති එක. හොඳයි. තිබුණොත් අපි ඉන්නකම් ඒවා නැතෙන්නේ නැතුව මරණයෙන් පස්සේ පෙරේත් එක්ක හරි. නෑ. එතකොට දැන් අපිට අහුවෙලා තියෙන එකමණිකක් නෙමෙයි. සියයක්, දහහක්, ලක්ෂයක්, කෝටියක් නෙමෙයි අපි වටා මෙහෙම උපදාන වෙච්ච දෙවියෝ අවුලක්. ඔය අතරින් එකක් එකක් නැති වුණා. මත්තම ඉන්නවත් බුදුමයි. මේ යථාර්ථය අනුව බලනකොට අපේ ජීවිතේ දුක නැතුව කියලා මේ මත්තමක ඉන්නවත් බුදුමයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණේ පංච උපාදානස්කන්ධය දරාගෙන යන මොහොතකට හෝ නිරෝධ භව පිළිගෙන කරන්නේ මේක බාල බවක් කියලා. ඒරනේ. දැන් මෙහෙම අඳින වැළපෙන තැන දක්වා මේ දුක ඇති වෙලා තියෙන්නේ මේ පුද්ගලෙක් කළා නෙමෙයි. ඒකට අර වගේ හේතු ටිකක් තිබුණා. මුලින්ම වටනාකම් මැනික කිසිම දැකපු නිසා මේ මම, මේ මගේ, මගේ ගෙවල් දරවල් යාළු මිත්‍රයෝ දැකපු මේ දැකීම මුල් කාරණය කරගෙන තමයි වටනාකම් තිබුණේ. ඒ මතයි කැමැත්ත තිබුණේ. කැමැත්ත මතයි ඉතින් අපි දැඩිව ගත්තේ. ගැනීම මතයි අපිට මසුරුකම ඇති වෙලා තියෙන්නේ. ඒ මතයි ආරක්ෂාව ඉදුණේ. එහෙම තමයි දඬුමුගුරු යෙදුනේ. ආරක්ෂා මේ වගේ දැඩිව අරගෙන දඬුමුගුරු අරගෙන ආරක්ෂා කරනකේ නැති වෙනකොට දුක්ගොම්වස් වෙනවා කියන ධර්මතාවය වළක්වන්න බෑ. මේක ධර්මතාවයක්. මේ ධර්මතාවයේ වෙනවා. දැන් මේ පුද්ගලයෙක් වෙනවා හෝ පුද්ගලයෙක් ගැන කියනොත් මේ හේතුඵල ධර්ම. මම මගේ මගේ ආත්මයයි කියලා දකින්නවා දකින්නාකම තියෙන්නේ වටිනාකමක් ලැබෙනවා කියන ධර්මතාවය පුරවනවා. වටිනාකමක් ලැබෙන්නේ කැමැති වෙනවායි කියන ධර්මතාවය පුරවනවා. කැමැති වෙන්නේ ජඩිය ගන්නවායි කියන ධර්මතාවය පුරවනවා. ජඩිය ගන්නේ මසුරුකමයි කියන ධර්මතාවය පුරවනවා. මසුරුකමයි කියන ධර්මතාවය පිරෙන්නේ ආරක්ෂාවයි කියන කාරණාව පුරවනවා. ආරක්ෂාවයි කියන කාරණාව පිරෙන්නේ දඬු මුගුරු ගැනීම කියන කාරණාව පිරෙනවා. දඬු මුගුරු ගැනීම කියන්නේ කලහ, විග්‍රහ, තාතෝ යන වචන, නරක වචන, අපුරු වචන පිරෙනවා. ඒ ධර්මතාව පිරෙන්නේ දුක කියන ධර්මතාවයක් පිරෙනවා. මෙන්න මේ ලෝකෙට බුදුහමඳුන්ගේ දුකට හේතුව තණ්හාව කියලා මෙන්න මේ මට්ටම් දෙකට අපිට මේ දෙන්නේ අර්ණනිකල කොහොමදනෝ වගේ මේ දුකට හේතුව තණ්හාවයි කියලා අපි දුක් විඳින මෙන්න මේ වගේ දැනගන්න. ඊට පස්සේ දුක්ඛ නිරෝධය පෙන්වන බුදුරජාණන් වහන්සේ මණිකල වීදුරු ගලක් හැටියට දැක්කොත් තණ්හාව නැති වෙනවා වගේ මේ ලෝකය අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට දැක්කොත් දන්නේ එකට නෙවෙයි මම කියන්නේ දකින්නේ. දැන් අපිට පෙනෙන සත්‍ය පුද්ගලය කියලානේ මෙහෙම දකින මට්ටමම දැන් මේ පිට හිතා ඉන්න ඕනේ අපිට පේන මට්ටම. මෙන්න මේ පේන මට්ටමට මේ ලෝකය කියන්නේ අනිත්‍ය දෙයක්, දුක්ඛයක්, අනාත්ම දෙයක් කියලා පේන මට්ටමට ආවෝ. කිනුනොත් මොකද වෙන්නේ? වටිනාකම් අඩු වෙනවා. වටිනාකම් වටිනාකම අඩු වෙනකොට කැමැත්ත කියන එක ඉබේමද කරන්න ඕනේ වෙනවා. කැමැත්ත අඩු වුණොත් දැඩිව ගන්නවා කියන එක අඩු වෙනවා. දැඩිව ගන්නවා කියන එක අඩු වුණොත් මසුරුකම අඩු වෙනවා. මසුරුකම අඩු වුණොත් නැති වුණොත් ආරක්ෂාව නැහැ. ආරක්ෂාව කියලා එකක් නැත්නම් දඬු මුගුරු ගැනීම, රැකවලා ගැනීමක් ඕනේ. දඬු මුගුරු ගන්නේ, රැකවල්ලා ගන්නේ නැත්නම් දැඩිව ගන්නේ නැති දෙයක් නැති වුණා කියලා දුක් වෙන්නේ නැහැ. තිබුණා කියලා දුක එන්නේ. එතකොට මුළු ලෝකෙම හැම දෙයක්ම එහෙම වුණොත් යම් කිසි කෙනෙකුට දුක කියන එක එන්න දෙයක්. රහතන් වහන්සේලා කියන ඔය වගේ අය. එතකොට දැන් අපි දැක්ක දුකට හේතුව තණ්හාව නේද? එහෙනම් තණ්හාව නැති වුණොත් මොකද වෙන්නේ? දුක කියන එක නැති වෙනවා. එහෙනම් දැන් කෙවල් දුරවල් ඥාන වාහන ඉද කලම් දෙමුදල් වලට තණ්හාව කියනකම් දුක එනවා නම් දුක අපිට ප්‍රියයි මනාපයි නම් මෙහෙමම ඉඳ වෙනවා. දුක අප්‍රියයි යමනාපයි දුක එපා නම් ඒවා අයින් කරන්න වෙනවා, ඉවත් කරන්න වෙනවානේ. පුළුවන් දෙයක් කරන්න. දරුවන්ට තියෙන තණ්හාව අයින් කරන්න පුළුවන් වේ. ගෙවල් දොරවල් වල තියෙන තණ්හාව අයින් කරන්න පුළුවන් වේ. නේද? මං අහන්නේ ඔයගලන්ට පුළුවන් ද බැයිද කියලා. කෙනා කෙනාගේ හිත බලලා කියන්නේ. දරුවෝ ඉද්දී උඹලා ගෙදර හැමෙන්ද පොබ්ලයි කිත් මට තණ්හාවක් තියෙනවා කියලා එළවන්න පුළුවන් දම්මනාද? ගේට්ටු වැරලා අන්න ගේට්ටු උඹලා තමයි දුක්ඛ සමුදය. බලයිද තමයි දුක ඇවිල්ලා තියෙන්නේ ඵලයන්න. එළවෙ හැකි. නෑනේ. වෙන දෙයක් කියන්න බෑ. තියන්නේ. මේ දරුවා කියලා දකිනකන් සංහාව නැති කරන්න බෑ කියන එක. මොකද දරු සෙනෙහස කියන එක සිවියද, හමද, මස්ද, නහරද, ඇටද, ඇට මිදුළුද හිල් කරගෙන කියලා වැදලා තියෙනවා. එහෙනම් මම යන්නම් ඔබ හිතපන් කිව්වත් ඵලයන් කියලා එළවන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අපි නිවන් දකින්න බෑ කියන දරද එතකොට තියෙන්නේ. මේ ගෙවල් දොරවල් මේවා දකින්න දෙන්නේ එතකොට අපිට දුක් සමුදය ඇති නේද? එහෙනම් මේ ගෙවල් දොරවල් වල හිටියොත් කෙලිම දුක නැති කරන්න බෑ කියන එතකොට කැලේට යන්නේ. ඔන්න ඔතනින් තමයි බුදුහාමුදුරන්ගේ මහා කරුණාව කරුණා ගුණය කුච්චරද කියනවා. දුක කියන ධර්මතාවයේ දුක ඒ දුක ඇවිල්ලා තියෙන තෘෂ්ණාව නැමැති සල්ලේ නිසා, තෘෂ්ණාව නැමැති මුල නිසා. ඉතින් දැන් මේ තෘෂ්ණාව නැමැති උල අයින් කරන්න හැදුවොත් අයින් කරන්න හදනවන යම් උලක්, සාල උලක් නැගලා තිබුණොත් ශරීරේ මහා කරගෙන යන්න මේ උල ආදද්දි විදෙනවා. මේ උල ගලවන්න බෙහෙත් කරන්ද උල ආදද්දි විදෙනවා. ඒ උල අදිද්දි විදෙනවා. ඒ උලට බෙහෙත් කරද්දි විදෙනවා නේද? ඒක කරාට පස්සෙ නම් සනීපයි. නමුත් මේ තාස්තු මහන්සේ මේ දුක නැති කරන්න කියලා මේ කුස්නා නැමති උල තියෙන තාක් සල්ලේ තියෙන තාක් දුක එනවා. මේ සල්ලේ මේ උල තියෙන තාක් මේ තුවාලේ පැසවනවා. දුකම එන්නේ. ඒ හින්දා මේ දුකෙන් මුදවන්න නම් මේ කුස්නා නැමති සල්ලේ විස ඊතලේ ඇදලා අයින් කරන්න ඕන. මේ අයින් කරලා සුවපත් කරන්න හදන. අයින් කරලා සුවපත් කරනවා. මේ සාස්ත්‍ර මහස කරුණිකද කියනවා නම් ක්‍රමෝපායම් හොයාගෙන තියනවා. කෘෂ්ණා නැමති සල්ලේ ගලවන්නේ සල්ලේ පාදද්දි ත්‍රිදෙන්න කියන. ඒක අතිද්දි ත්‍රිදෙන්න කියන. ඒක කරද්දි ත්‍රිදෙන්න නැති වෙන විදිහට මේක ඇදලා දාලා මේ වගේ රෝගීකම සුව කරනවා. මොනතරම් කාරුණිකද දොස්තර මහත්මයා කරනවා. ඒක වඩා අනුකම්පා කරන දොස්තර මහත්මෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය ලෝකේ උලක් ඇනිලා හරි එහෙම කරනවනේ. නේද? ඒ වගේ මම මේ කියන්නේ මතක් කරේ අපි ওই විදිහට කතා කළාම තෘෂ්ණාව නිසා මේ දුක එන්නේ. තෘෂ්ණාව නැතිව දුක නැති වෙන. ඒ හින්දා මේකට තණ්හා නැති කරපළා දිවල් දොස්තර කරපළා වගේ තැනකින් දුර දැනේ කවදා වත්. ඒ කියන්නේ අර උල ගලවන්න කියනවා කෑ ගහක් නෙවෙයි. කෑ ගැ වේදනාව ගන්න යටතම තියා බලන ගලවන්න දෙන්නේ නැහැ. මේ දඬුවක් දෙනවද වේදනාව වැඩි නම්? කෑ ගහනවා, පයින් ගහනවා, අතින් ගහනවා මිසක දෙනවද දෙන්න? ඒ වගේම කුස්නා උල ශරීර තියා බලන තියෙන්නේ දෙන්නේ නැහැ දෙන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උපායක් වෙනනවා. වෙනම සමන්තවත් දෙන්න තු දැන් දරු තණ්හාව, දේවල් දුරවල් මේවනේ අයින් කරන්න බැරි. හොඳයි. ඕගොල්ලන්ට මෙහෙම එකක් කරන්න පුළුවන්. බුදුහම්දුරහන උපාය. ඒ වගේ තණ්හාවල් නැති කරන්න කිව්වේ නැහැ. තණ්හාව ඇති වෙන හා නැති වෙන හැටි පෙන්වුවා. ප්‍රතිඵල ටිකක් පෙන්වුවා. දැන් මේ සල්ලේ, විස සල්ලේ ගලවන්න හදන්නේ. දෙන්නේ වෙනත් මොකද මේ? ඕගොල්ලෝ යම් දෙයක් ඇහෙන රූපයක් බලනකොට බලන රූපයේ ඇත්ත ඇති හැටි ඔයගොල්ලන් දකින්න පුළුවන්. දැන් ඕක දරුවායින් කරන තරම් වේදනාවක් ඔයගොල්ලන්ට. විදිනවද? මුළු ගේ දොරම, දේවල් දොරවල් ඔක්කොම දාලා යන තරම් ඔයගොල්ලන් හිතට විදින වේදනාවක්. ඉතින් දැන් කාමවත් අයින් කරන්න කියනවා නෙමෙයි. තණ්හාව නැති කරන්න කියනවා. එහෙම කියන්නේත් නැහැ. ඒක උපායයක් වෙනවා. යමක් දකින්නකොට මෙන්න මේ විදිහට දකින්න. ක්‍රම උපායක් මම කියන්නේ මෙන්න මේ වගේ උපායකින් අච්චර යකට කියලා ගහපු මේ තණ්හාව ගැලවිලා දුක නැතුව සුපත් වෙනට මේ වගේ විද මහත්ක කම්බෙච්ච මේ කාලේ අතහර ගන්න එපා. හැමදාම මේ වගේ විද මහත්ක හම්බ වෙන්නේ නැහැ. ඔන්න දැන් අපි දුක කිව්වා. දුක ඇති වීම කිව්වා, දුක නැති වීම කිව්වා. කසේ නැති කරන මග සමන් එක පෙන්වන කිතිපත්තකේ ඒ කායන වයම් වික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්‍රමාය දුක්ඛ දෝමනසාන අත්ංගමාය ඥාය සතිකමාය නිබ්බාන සච්චේ යන්තෙන් දක්තර සතිපත්තන් නෝ පහයක් වෙන සස්තුන් හස් මේ විස සංදේ ගලවන්න ක්‍රමයක් පහයක් දෙන්නේ මහරින් මේ එකම මගයි. මොකද හැදී වැළපීම් ඉක්මවන්නට දුක් දුම්නස් නැති කරන්නට. එතකොට මුලික සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්නත් ශෝක කිරීම වැළපීම කියන කාරණාව ඉක්මවන්නට දුක්ඛ දෝමනසාන දුක්ඛ දෝමනස දුක කියන කායික දුක දෝමනස කියන මානසික දුක කායික දුකක් මානසික දුකක් කියනවනම් මේක නැති කරන්න. නිබ්බාන සති ඥාය සතිකමයි මාර්ගඵල ලබන් අධිගමයක් ලබන් නිබ්බාන සත්‍ය කියයි. යම් දුකේ නිවීමක් කියනවා මේක සාර්ථක කර ගන්න. මොකද්ද සතර සතිපත්ත මේ සතර සතිපත්ත ඔන්න එකම මඟ දැන් ඒකෙන් සතිපට්ඨාන හතරක් නෑ එකම සිහිය ආරම්මන නානත්වයකින් හතරක් කොට බෙදලා තියෙන චරිත මත ඒකෙන් කාම භූමියේ ඉන්න සත්වයන්ට රූපයේ මූල කාරණාව කරගෙනයි තණ්හාව පවතින්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කායાનුපස්සනාව දෙමින් පනවලා තියෙනවා අපි දැන් කායાનුපස්සනාව වඩන හැටි ටිකක් ඉගෙන ගමු මෙන්න මෙතන මම මේ පෙන්වන කොටසේ ඉඳලා අවධානය ඔබේ තීක්ෂණව අරගෙන යන්නට ඕන මම අර ඉස්සෙල්ලා කියපු ටිකේ මතක් කරපු ටිකේ මතකේ යම් අඩුපාඩුවක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ දුක පෙන්වපු හැටි උපකෝගල දුක දන්නේ නැති වෙන්න පුළුවන් මේ මම පෙන්වන ටික කරගෙන ගියොත් දුක ගැන නුවණ එනවා ඔයාලට ඒ දුක සමුදය මේකයි කියලා තාම නොතේරෙනවා වෙන්න පුළුවන් දන්නවා විතරයි නොතේරෙනවා වෙන්න පුළුවන් ඒ සමුදය ගැන නුවණ එනවා ඔයාලට ඒ දුක නිරෝධය කියන ජීවිත අවබෝධයක් නොලබෙන්න පුළුවන් මෙතන දේ කරගෙන ගියොත් ඒ දුක නිරෝධය ගැන නුවණ එනවා ඔයාලට මේ කරන දේ ප්‍රතිඵලයේ වෙලා තියෙන්නේ දුක දැකලා ඊට ඇති වෙන සමුදය දුරු කරලා නිරෝධය සාක්ෂ කරන විදිහට මේක කරවලා තියෙනවා ඒ නිසා දැන් මේ තණ්හාව නිසා දුක් විඳින ලෝකයට තණ්හාව නැති කරලා දුක නැතිකරන්න ඕනේ. තණ්හාව කෙලින්ම අතහරවන්න කිව්වොත් දරුවෝ අයින් කරපන් කිව්වොත් අර උල ගලවන්න ගියාම රිද්දනවා වගේ. තේරෙනවද? තණ්හාව නිසා දුක එන්නේ. ඒක තණ්හාව ඇති වෙන දේවල් අයින් කරපල්ලා කියලා කිව්වොත් කරන්න බෑ. වෙන්නේත් නෑ. දැන් මේ උල පාරනවා දුක නැති කරන්න කියලා දුකක් දෙනවා වගේ සිද්ධියක් වෙයි. නේ? ඒ හින්දා එහෙම කරන්නේ නැතුව උපායක් කරනවා. දුක නැති කරනවා දුක නැති කරන දේ කරන්ද දෙහෙත් කරන්නේ දුකක් දෙන්නේ නැහැ. වගේ කරනවා. කරන්නේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මුළු ලෝකෙදම එකම සල්ලේ වෛද්‍යවරයා. බුදුහාමුදුරුවෝ හඳුනනවා. ඒ තරම් දක්ෂ සල්ලේ වෛද්‍යවරයෙක් නැහැ. ඔපරේෂන් එකක් කරන්න දෙනෙක් නැහැ. මොකද බාහිර භෞතිකව තියෙන යමක් නම් කපලා කොටලා අයින් කරන්න පුළුවන්. මේ තෘෂ්ණා නැමති සල්ලේ මේ විදුම බාහිර භෞතිකව දෙන එකක් නෙමෙයි ඒ නිසා. අඳුරකින් යතුරකින් අල්ලන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි අයින් කරන්න. මේක ලොකු විචාලක්වත් හැදලා තියෙනවා නම් කපලා කොටලා මාස් එහාට කළා විචාල ඇදලා ගත්තා. කෘෂ්ණාව නැමති සල්ලේ ඊටත් වඩා විසයි ඊටත් වඩා භයානකයි ඊටත් වඩා ගැඹුරුයි ගැඹුරට ඇල්ලලා තියෙන. නමුත් මේක ගන්න මුළු තුන් ලෝකෙම ආවුද නැහැ. අයින් කරන්නේ. එතන මෙතනදී අපහසුම කාරණා. එක ආවුදයි තියෙන්නේ ප්‍රඥාව නැමති ආවුදයක් ඒක තියෙන්නේ බුදුජානක විශ්වාසය කරලා. ඒ ප්‍රඥාව නැමති ආවුදෙන් තමයි මේ සැක්කම කරන්න යන්නේ. ඉතින් බුදුරජාණන් අනේකේහි උපායේහි නරදම්මේ තමිච්ච මේ උපායන්ගෙන් තමයි මිනිස්සු দমনය කරන්න උත්තර ගන්නවා. මිනිස්සු දහම කියලා දෙන්නේ උපායක් කරනවා. ඒ කියන්නේ දුක අයින් කරන්න බෙහෙත් කරන්න දුකක් නෙමෙයිද? ඒකේ උපාය තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. එකම මේ දුක නැති කරන බෙහෙත් වට්ටෝරුව නැත්තම් බෙහෙත පාවිච්චි කරන හැටි තමයි මම මේ දැන් කියන්නේ. ඒ හින්දා දෙවි හොඳ වෙනවා නම් හද කරගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම දෙහත් පාවිච්චි කරන දෙහත් ටික දෙහත් පාවිච්චි කරන හැටි දැනගන්න ඕනේ. දෙහත් පාවිච්චි කරන හැටි දැනගෙන දෙහත් ටික අතර ගත්තට වැඩක් නැහැ. පිටියේ ගිහිල්ලා දැම්මොත් ගෙදර ගිහිල්ලත් බොන්න ඕනේ. පුළුවන් පුළුවන් විදියට. අපි මුද මහත්ය උත්තර මහත්ය දින නිසා ඕන උත්තර සාගත්තේ ගේජ්ජ් එක සම්බන්ධ. එහෙම නේද ගෙදර ගිහිල්ලා දෙහත් ටික පිටියේ දැම්මට හරියන්නේ නැහැ. නොබී අපේ ડોક્ટર මහත්තයා අපිට අසනීපකට බෙහෙත් ටිකක් දෙනවා අහගෙන යනවා බෙහෙත් ටිකක් අරගෙන එනවා ගිහිල්ලා පෙට්ටියේ දාලා තියලා පහවදා ડોક્ટર මහත්තයා බෙහෙත් දුන්න බෙහෙත් තරම් ගියා ලෙඩේ හොඳුන්නේ නැහැ කියලා බයින් එක සාධාරණ මම හරියන්නේ නැහැ තුමා කියන විදිහට කියන ආකාරයට බෙහෙත් ටික මම බීලා හොඳුන්නේ නැත්තම් ඔන්න බයින්ද සුදුසුනේ ඒ වගේ මේ බන අහලා නැත්නම් දුක නැති වෙන ක්‍රමෝපායොත් ඉගෙනගෙන නැත්තකට වෙලා ඉඳලා මම අහුවත් කෙරුවත් කොහොතාම දුක නැති වෙන්නේ නැහැ නේද කියලා බුදුජානක තෝරනා කළා හරියන්නේ කරන්නේ මොන දැන් මම මේත් වතුරු විකරින්නයි හදන්නේ මට තහගන්නුනේ බුදුජානක දේශනා කරනවා කායේ කායානුපස්සී විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විඤ්ඤාණ ලෝකේ අභිජ්ජා දෝමනසා කායේ කායානුපස්සී විහෙරති කායෙහි කායානුව බලන්ත කොහොමද ආකාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වැරැද්දුව සම්මා දිට්ඨිය යුක්තු සියකි සම්පජානෝ සතිමා නැත්තම් මනාවු සියකි මනාවු සිය කියන තැන අපි අද අර්ථ දක්ව ගන්නවා ගොඩක් වෙලාවට සම්මා සම්පජාන කියන වචනේ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ. ඔක අපිට වුණා බලා ගන්න පුළුවන් ධම්ම සංගයේ ප්‍රඥාව අර්ථ දක්වන තැන. ඥානෝ සම්පජානෝ කියලා සංලක්ෂණ උපලක්ෂණ පඬිත්යන් කෝසල්යන් මේ පුණ්‍යයන් කියලා මේ ප්‍රඥාව අර්ථ දක්වන ක්‍රම 50ක් මේ සම්පජාන කියන වචනේ තියෙනවා සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය යුක්තෝ සිද්ධා මනාව සියක් කියලා කියන්නේ කයේ කයano බලන්โดනේ කොහොමද කෙලෙස් දිවා ගන්න ඕනේ කියන වැර ඇතුව ඇත්ත ඇතිහෙටි දකින්න සියේ යුක්තව මොකටද දැන් උතර ඉඩක් තියෙන මොකටද විදේය ලෝකයේ අභිජාන වුණාසම් ලෝභ දේශ දෙක හික්මන්නේ ලෝභ දේශ දෙක දුර වෙන විදිය ඒරණේ දැන් අපි ඉස්සෙල්ල දුකට හේතුවයි තිබු දුක් ඔක්කොම අයින් මේ දුකට හේතු ටික ඔක්කොම අයින් කරන්නයි හදන්නේ වෙන ක්‍රමයකට. එහෙනම් කෙලින්ම යන්න බෑ වෙන උපායක්. අයින් කරන්න හදන්නේ අපිට රිජන් නැති විදිහට. ඒක දැන් මෙන්න මෙහෙමයි කරන්නේ. මේ ටික මම විස්තර කරන්න ඉස්සෙල්ල මම මේ සතිපට්ඨානයට උපමාවක් කියනවා. හරිද මේ උපමාව තේරුම් ගන්න මම උපමා ගන්නෙ උපමාවක් සුභම උපමෙයි අපිට ටිකක් බලා ගන්න පහසු වෙන නිසා අපි කියමු දැන් අපිට යම් පුරුෂයෙක් යම් පුද්ගලයෙක් ඉන්නවා කියනකොට ඒ පුරුෂයා ඒ පුද්ගලයා දකිනකොට දැඩි රාගයක් හෝ තරහක් එනවා ඒ පුද්ගලයෙක් ඉන්නවා කවුරු පුද්ගලයෙක් ඉන්නවා කියනකොට ඒ පුද්ගලයා දකිනකොට ඔකෝ කාටත් සමහර ඇති වෙන කෙනෙක් කෙනෙකුට රාගයක් ඇති වෙනවා කෙනෙකුට තරහක් ඇති වෙනවා කෙනෙකුට පුද්ගලයාගේ ෆොටෝ එකක් තිබුණොත් පත්තරයක කඩදාසියක කඩදාසියේ තියෙන අර ෆොටෝ එක දකින කොටත් අපිට එකපාරට මොකද වෙන්නේ රාගය තියෙන කෙනාට රාගය එනවා තරහ තියෙන කෙනාට තරහ වෙනවනේ ඒ අපිට රාගය හෝ ද්වේෂය වෙන පුද්ගලයාගේ ෆොටෝ එකක් තිබුණොත් වතුරේ තියෙන ඒ ෆොටෝ එක දකින කොටත් අපිට ඒකෝ රාගය හෝ ද්වේෂය එනවනේ හොඳයි වීදුරු කණ්ණාඩියක තිබුණොත් අපිට රාග ද්වේෂ දෙක වෙන කෙනාගේ ෆොටෝ එක ඒ ෆොටෝ එක දකින කොටත් අපිට රාග හෝ ද්වේෂය එනවනේ එතකොට හොඳට බලන්න කරන්න බැරි එකක් මම කියන්නේ කරන්න පුළුවන් එකක් කියන්නේ උත්සාහය ඊට පස්සේ වුණා. මොකද අපිට රාග දේශ දෙක ඇති වෙච්ච පුද්ගලයාගේ ෆොටෝ එකක් වීදුරු කැඩපතක තිබුණා. ඒත් අපිට රාගය වෙනවා. වීඩියෝ පටයක තිබුණා. ඒත් වෙනවනේ. ෆොටෝ එකක තිබුණා. අහෙන් දකින්න කොටත් එතකොට එකම විදිහට අපේ මනස වැඩ කරලා තියෙනවා. ඒරණේ එකම විදිහට අපේ මනස දුවලා තියෙනවා. ඒ ක්‍රස්නේ ඊනෙන් දැක්කෝ. ඒක ඊනෙන් දකින්න කොටත් ඒ පුදුලේ රාජ්‍යයක් නැගෙන කෙනේ රාජ්‍යයක් තියෙනවා, දේශයක් නැගෙන දේශයක් තියෙනවා. වෙනවනේ. දැන් ඔන්න අපේ මානසික මට්ටම මේ බඳුයි. ඔන්න දැන් මේ බඳු මානසික මට්ටමක් තියෙන අපි සතර සතිපට්ඨානේ වඩන්නේ යන්නේ කායානුපස්සනාව. මේ කායානුපස්සනාවෙන් දැන් මේ කරන කෘත්‍ය වෙන කෘත්‍ය වෙන්න ඕනේ මොකද්ද? විනය ලෝකීය අභිජ්ජා දෝමනස. ලෝභ දේශ දෙක හික්මන විදිහටයි දැන් මම මේක කරන්නේ. සතර සතිපට්ඨානේ සතිපට්ඨානේ වඩන්න යන්නේ කොහොමද දැම්මම? ලෝභ දිස්සෙක හික්මන විදියට. කොහොමද වඩන්නේ? කෙලෙස් තවන වැරැද්දුව සම්මා දිට්ඨිය යුක්ත වූ සීයකි. ඒ කියන්නේ දැන් වෙනද රාග දේශ දෙක ඇති වෙච්ච අරමුණ අර පුද්ගලයක රූපය දකින්න රාග දේශ දෙක ඇති වුණානේ. ඔන්න ඒ චින්තූරය කඩදාසිය දකින්නකොටම මම මේ උපමාව දැන් මේ කියන්නේ තාම මේ කියන්නේ කඩදාසිය දකින්නකොටම අර වෙනද රාග දේශ දෙක ඇති වෙච්ච වර්ණ සතහනට හිත අහුවෙන්න නොදී සම්මා දිට්ඨිය ගැන ඇත්ත ඇති හැටි පවතින යථාර්ථය කී ආරගෙන මෙතන තියෙන කඩදාසිය කියලා බලන්න. කඩදාසිය උදන කඩදාසිය විදිහට බලන එක තමයි මෙතන තියෙන නිවැරදිම මනාව දැකීමනේ. සම්පජානුපති සම්මාදිට්ඨියෙන් යුක්තෝදී ඉදිකවන වැරැද්දුව සම්පජානුපති සම්මාදිට්ඨියෙන් යුක්තෝ සියතින් දැන්නට තියෙන කඩදාසිය කියලා බලන්න. ඇයි මේ බලන්නේ? විනය ලෝකයේ අවිජ්ජා දුමනස ලෝභ දේශ දෙක හික්මේ වෙනදා කඩදාසිය කියන එක සිහි කරගන්න බැරි වුණොත් මට බැරි වෙන හැම වෙලාවකම කෙලින්ම අහුනේ අර වර්ණ සතහන. ඒක අහුවෙච්ච ගමන්ම ලෝභ දේශ දෙක මගේ මනසට එනවා. වෙනද ලෝභ දේශ දෙක ඇති වෙන මත්තම වළක්වන්න පුළුවන්ද වර්ණ සතහන අහුනොත්? ඒතර කඩදාසිය පේන්නේ නැහැ මට. ඇත්ත වුණත් කඩදාසිය පේන්නේ නැහැ මට. කෙලින්ම අර සතහන අහුනොත් පුද්ගලයා කියන එකයි එන්නේ. දැන් ඔකේ අනිත් පැත්ත මම කලේ වෙනද කඩදාසිය පේන්නේ නැතුව කඩදාසිය පේන්න කඩදාසිය පේන්නේ නැතුව අර පුද්ගලයා වුණා වර්ණ සතහන වුණා රාග දේශ දෙක ආවා. ඔය මට්ටමේ අපේ ජීවිතය උනේ. දැන් අපි උපායශීලී වුණා කොහොමද? මෙම රාග දේශ දෙක ඇති වෙච්ච මට්ටමේ රාග දේශ දෙක හික්මෙන්න තමයි අපිට තියෙන දැන් මේ ඉලක්කය. හැබැයි නිකන් නෙමෙයි. ඒ කියන්නේ රාග දේශ දෙක ඇති වෙච්ච අරමුණේ රාග දේශ දෙක නැති කරන්න බෑ. රාග දේශ දෙක ඇති වෙච්ච අරමුණ අපිට හම්බ වෙච්චම එතකොටම රාගය කියන එක ඇති වෙන්න නැත්නම් එතකොටම තරහා කියන එක ඇති. තරහ ඇති වුණාට පස්සේ රාගය ඇති වුණාට පස්සේ නැති වෙන්න බලනවා කියන්නේ අපි මේ කෙලෙසි ඇතිනේ. මේ කෙලෙසිට පිළියමක් කළාම සිත කෙලෙසෙන් ඔබට ගිහිල්ලා නැහැ. මොකද ඊගාව දවසට මේ කෙලෙසි දෙනවා. හැමදාම කෙලෙසි නැති කර කර ඉන්න වෙනවා මිසක යථාර්ථයක් දකින්න බෑ මට. ඒකෝ දැන් අදාපි කරන්නේ කෙලෙස් නැති කරන්ද තණ්හාව නැති කරන්ද හදන්නේ නැහැ අපි. දැන් මේ තණ්හාව නැති කරන්ද නෙමෙයි ඇත්ත ඇති ඇති හඳුනා ගන්න බවක් තියෙනවා. කඩදාසි උදන කඩදාසි ඉන්නේ කියන එක හඳුනා ගන්න. දකින්නකොට ඇත්ත ඒකනේ. සම්මා දිට්ඨිය විතරයි ධම්මම ලෝභ දේශ දෙක නැති කරන්න කියලා කියන්නේ. ලෝභ දේශ දෙක හික්මෙන විදිහට සත්‍යය කියන චක්ුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛෝති විහෙති සත්තං පජා. ඇහෙන් රූප දැකලා ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂාවෙන්. ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂාවෙන්. පස්තරේ අර රූප වෙනස දකිනකොට මම දකින රූපය අහවලාගේ කියලා ඇලෙනවා නම් හෝ අහවලාගේ මේ රූපය කියලා ගැටෙනවා නම් හෝ අද මම මේ දකින දේ තුල ඇලීම් හෝ ගැටීම් කියන දෙකට එන්නේ නැහැ. මොකද ඇත්ත ඇති හැටි දැකලා උපේක්ෂාවෙන්. ඒ කියන්නේ කඩදාසියම කඩදාසිය වූ තැන පුද්ගලයෙකුට ගන්න දැකීම ගැන ලැජ්ජාවෙන් මෙයා නෝන දියුනේ. කඩදාසිය තියෙන තැනක අපි නිකන් එතකොට අපේ මනස තුල එම් පුද්ගලයෙක් නැතුව අපි කඩදාසිය දකිනකොට රාගයක් ඇති කරගන්නවා. කඩදාසියක් ඇති කරනකොට ද්වේෂය ඇති කරගන්නවා. එච්චරට මෝඩයි කියන තැනකට මේ පත්වලා තියෙනවා. ඉතින් දැන් අද උපාය වුණා මොකද? කඩදාසිය හම්බ වෙනකොට මර රූප සටහන අහුවෙන්න නැති මෙතන තියෙන කඩදාසිය නිතර සිහි කරගන්නවා වගේ. වතුර මේ රූප සටහන හම්බ වෙනකොට මෙතන තියෙන වතුර නිතර සිහි කරගන්නවා වගේ. එතකොට කන්නාඩිය මේ රූසත නම් වෙනකොට මෙතන තියෙන වීදුරුව වීදුවේ පටේ ගහම වෙනකොට මෙතන තියෙන නෙගටිව් එකක් නේ කියලා අපි සිහි කරගන්න. ඒ සිහි කරගත්තොත් ඇත්ත ඇති හැටි සිහි කරගත්තාම කරුණු දෙකක් වෙනවා අපි. එකක් තුලින් දෙකක් ලැබෙනවා. මොකක්ද? ඇත්ත ඇති හැටියක් තේනවා. ලෝභ දේශ දෙකක් අතහැර දැන් කඩදාසිය උදේට කඩදාසිය කියලා පේනවා. අද වෙනද වර්ණ සතහනෙන් ඇතිවෙච්ච රාග දේශ දෙකක් දැන් ඔය උපමාව තේරුණා නේද මම? ඔක උපමාව. ඒ වගේ අපි කායාරපස්සනාව බලන්නේ දැන් මෙහෙම කෙනෙක් වෙනකොට අපි දන්නවා දැන් මේ තේන මට්ටමේ විදකට මට රාග දේශ දෙක ඇති උනේ. ඒ රාග දේශ දෙක ඇති වෙච්ච මට්ටම හිතට අහුවෙන්න නොදී නුවණින් අරගෙන මෙතෙන් කතර මහා දාසුනි. මෙතෙන් දින කෝප කොටස් දෙකක්. මෙතෙන් දින ඇටසැකිල්ලක්. මෙතෙන් නවසීලකෙන්. පෙනෙන දේ ඇතුළේ කෝප කොටස් දෙකක් තියෙනවා නෙමෙයි. ඒ කියන්නේ පෙනෙන දේ අර වර්ණ සතහන පෙනෙන දේ ඇතුළේ කඩදාසිය තියෙනවා. නැත්තම් අර වර්ණ සතහන පෙනෙන දේ ඇතුළේ වතුර තියෙනවද? නෑ නේ වතුර තියෙන තැන මෙහෙම පේන. ඒ වගේ කුණුක කොට සිත් එකක් තියෙන තැන මෙහෙම පේන. ඇත්ත කුණුක කොට සිත් එකක් තියෙන තැන. ඒරනේ දැන් අපි මේ තේන දේ තුල නැති ලෝකේ උපාදියති. ලෝක කිසිවක් උපාදාන වශයෙන් ගන්න බැරිව ගන්න බැහැ. වෙනද පුදුලෙක් කෙනෙක් කියලා ලෝක කියන්නේ ඇහැයි රූපයයි මට්ටම. ඇහැට පෙනෙන මේ වර්ණ සතහන මට්ටම තමයි ලෝක. දැන් ඔය මට්ටම හිතට අහුවෙන්න දෙන්නේ නැහැ. ඒකනේ. මෙහෙම හම්බ වෙනකොට මොකද කරන්නේ? මේ කියන සතර මහා ධාතුන් කියලා සිහි කරගන්න. යථාර්ථය සිහි කරගන්නකොට මොකද වෙන්නේ? ඉක්මනවා අපිට ලෝභ දේශ දෙක. දැන් අර වෙනද තිබුණු ප්‍රතිචාරය එන්නේ නැහැ. දැන් මේක ආශ්‍රයයක් ගෙවනවා කියන්නේ මේක පුහුණු කරන්න ඕන එකක්. කන්දමේ පුදුලෙක්මයි පුදුලෙක්මයි කියලා බලුක්ද. හැබැයි මතක තියා ගන්න ඕනේ අසීය වුණොත් සිහිය නැති වුණොත් අපි සිහිය කියලා මොනවා හරි දෙයක් හිතන්න පොවුන දැන් අපිට හොඳට අහුවෙන සිහිය කියන්නේ මොකක්ද කියන්නේ? කඩදාසිය වුණතන කඩදාසිය කියන ඇත්ත සිහි කරගන්න බැරි වුණොත් එහෙම බලනකොට ඉබේම වර්ණ සටහනයි යන්නේ. මේ කෙලෙස් තවන වෙර ඇතුව කෙලෙස් ගෙවා ගන්න ඕන කියන වීර්ය ඇතුව සම්මා දිට්ඨියට ඒ කියන්නේ මේකෙන් වෙන නොවන සිහියකින් ඉන්න ඕන. කඩදාසිය සියවතාවක්ද බලන්න සියවතාවම මේ කඩදාසියයි කියන නුවණ සිහිය තියාගෙන බලුවොත් තමයි වර්ණ සටහන හුඟන්නේ. අසිහිය වුණත් කොයි වෙලාවක හරි ආයෙත් හුඟන වර්ණ සටහන. තෙල් පාත්‍රයේ ගෙනියන දුන්නු විද්‍යාවක් අතරින් තියෙනවා වගේ ඒ වගේ මේ අරමුණ දකිනකොට පේනක මෙහෙම පේන තැන සමුදින විතර පොඟකට සිද්ධියක් නේ. ඕකයි දැන් අපි කේස් ලොම් නියදත් වර්ණ වශයෙන් සතහන් වශයෙන් ගන්ධ වශයෙන් නිමිති ගන්නෙ. මෙහෙම පේද්දි ඇහැට පේන දෙයට ඔබේ නුවණ අරගෙන යනවා. අතකොට ඔයාලා මෙතන තියෙන කම මෙහෙම දෙයක් කියන්නේ. මේකෙන් උපයසීලී වෙනවා පෙනෙන දේ තුල ඇලෙන්නේ නැදින්න කියන. ඉක්මනවා අභිජාතම ස්වභාවයේ දෙකෙන් කායાનුපසන වඩන්න. කායෙහි කායાનුව බලන ඇත්ත ඇති ඇති බලනවා. ඇත්ත ඇති ඇති දකිනවා. බලන්නේ මොකටද මේ? උනද සතිපට්ඨාන වඩන්නේ මොකටද කියලා අපිට තේරෙනවා. මොකද මේකෙන් දුක්ඛ නිරෝධය සම්පූර්ණ වෙන්නද? ඒ කියන්නේ මේ මඟ තියෙන්න ඕනේ නිවනයි කියන දරට. දැන් ලෝභ දේශ දෙකනේ මට තේරෙන්නේ මේ පුද්ගලයේ දුර පුතා කියලා අපිට මේ පේන මත්තම තුලනේ අපි අලුත් බඳිනේ. ඒ හින්දානේ තණ්හාව ඇති වෙලා දුක ඇති උනේ. දැන් තණ්හාව නැති වෙලා දුක නැති වෙන්නයි කරන්නයි හදන්නේ. දැන් තණ්හාව නැති වෙන්න වක්‍රාකාර ක්‍රියාවක් මම මේ කරන්නේ. ඒ කියන්නේ දෙහිම දරුවා ගෙදරින් එළවන්න බැරි හින්දා. දැන් මට කඩදාසිය ඌතන කඩදාසිය කියලා බලන්න හිත රිදෙන්නේ නැහැ නේද? හිත රිදෙනවා. දරුවා ගෙදරින් එළවුණා මේ දිද කඩන් අල්ල විදි කරන තරම් හිත රිදෙනවද? එහෙම නැහැ. කඩදාසිය ඌතන කඩදාසිය බලනවා කියලා මගේ හැබිරි සිදු කරගන්න තියෙන අනුන් වලවන්ට ඕ අනුන් අයින් කරන්න හදන සිද්ධියක් නේ. මම මාව නිවැරදි කරගන්න මේ හදන්නේ දැන්. තවකාවවත් කාටවත් පාඩුවක් කරන්න හදනව නෙමෙයි. තවකාවවත් අයින් කරගන්න හදනව නෙමෙයි. තවකාටවත් අසාධාරණයක් කරනව නෙමෙයි. තමන් තමන්ගේ ඇස් දෙක පාද ගන්න මේ හදන්නේ දැන්. කඩදාසිය උදන කඩදාසිය කියලා බලනවා. ඕක අමාරු නෑ. ඕක අමාරු නෑ කරන්න බැරි නෑ උවමනාව නැතිකම විතරයි. ගොමනව තියෙන ඕන කෙනෙකුටම පුළුවන්. එහෙම නේද? ඒ වගේ දැන් මේ මං දරුවන්ට දින තණ්හාව නැති කරන්නවත්, දරුවා ගෙදරින් අයින් කරන්නවත් නෙවෙයි, මට පේන දේ තුල ඇත්ත දැකලා මම ඇස් දෙක පාද ගන්න මේ ආදර්ශය. එහෙනම් මේ සතිපට්ඨානේ කියන්නේ දැන් කාය අනුපස්සනාවක යම් රූපයක් මෙච්චර කාලයක් යම් රූපයක් දැකන රාග දේශ දෙක ඇති වුණා නම් මම රාග දේශ දෙක නැති කරන්න යන්නේ නැහැ මම. එහෙම නැති කරන්න ඕනේ නැහැ. ඇත්ත ඇහිටි බලන්න මම උත්සාහවත් වෙනවා. ඒකෝර දැන් ඇත්ත ඇහිටි බලනවා කියන එක මම උපායක් කරන්නේ. මොකද මේ විදිහට බැලුවාම මෙහෙම පෙනුණු එක තුල මගේ හිත රැඳෙන්නේ නැහැ. කඩදාසිය දී කරගත්තොත් කඩදාසිය බැලුවොත් වර්ණ සතහනේ හිත රැඳෙන්නේ නැහැ. ඒක අසු වෙන්නේ. මේ උපායක් මේ කරන්නේ. ඒ වගේ මෙච්චර සත්පුද්ගල භාවයෙන් ලෝකේ මගේ මනස ඇලුනා නම් බඳුනා නම් ඇලුනා බඳුනා කියලා දන්නේ නැහැ. එහෙම දේ හම්බ වෙන තැනදී මෙන්න මෙහෙම ඇත්තක් අරගෙන යනවා දකින්න ඕන. හැම වෙලාවෙම සම්මා දිට්ඨිය සිහි තියෙන්න ඕන. සිහියෙන් වැඩ කරන්න කියලා කියන්නේ ඒක. පිටුවට යද්දි ආපසු ඒක වටකට බලද්දි අතපය අකුලන් දිනවා විදිහේ සිහිය. මොකද අසිහිය වෙච්ච හැම තැනකම වර්ණ සතහන අපිට ඒක අහුවෙලා ආගමික දෙක එන මත මතක අහුවෙලා ඇත. දැන් මේ සතිපට්ඨාන වඩන්නේ ඇයි කියන කාරණාව තේරුම් අරගෙන අපි කරන්න ඕනේ. නැත්නම් කොච්චර වැඩුවත් හරියන්නේ නැහැ. ඒක බුදුදහමට දේශනා කරන සතර සතිපට්ඨාන වර්ධනවාද නිවන වර්ධනයේ වි සතර සතිපට්ඨාන දැන නොගත්තද නිවන දැන නොගත්තේ වි මේ රාග දේශ දෙක ඇති වෙන මේ මත්තම තුල අපි කොච්චර බැලුවත් අපි රාග දේශ දෙක ඇති වෙන මත්තමේ මිදෙලා නැහැ එතකොට. මේක තේරුම් අරගෙන කලෙනා දැන් මේක තේරුම් අරගෙන අපි කළොත් අපි දන්නවා මේ කරන්නේ මොකද්ද උපායම්. එතකොට මේ වේද සතානේ හිත නොරඳේ නොරඳන්න කරන උපායම් මේ කරන්නේ. අර තුල ඒක නොදැන අපි කළොත් වේද සතානේ හිත අයින් කරන්න ඕන එකේ වේදේ ගැතුළු බැලුවොත් වේදේකට බැස ගන්නවා. ඊට පස්සේ බැසගත්ත නිසා අපිට මේ පුදුල භාවයේ පේන්නේ නැත්නම් ඒක ඇතුලේ ඒක බැසගෙන ඉන්නේ. ඉංග්‍රීසි නැහැ අපි තව තරව ඇතුළට ගියා. දැන් අපි දන්නවා මේකිට දැස ගන්න නෙමෙයි මේ දෙයින් දෙයින් පවතින දේ දින් වෙන්නට බලන්න. මෙන්න මේ හම්බේ හම්බේ හැම රූපයකම දෙනෙක්ටි දෙන්න දෙයක එකතු නොවී දෙන්න දෙය හිතට හසු වෙන නොකි මොනින් අරගෙන මොන දරට ගෙනියන්නද මෙහෙම මම දෙන්න දෙයට හසු නොවී ඉන්නුන කියලා උත්සාහවත් වෙන්න එපා. සහතුව කියන්නේ මේ ගුණ කොටස් එක්කක් තියෙන මේවැ නිමිති හොයා ගන්න එක. නේ අපිට ඒවා කරදී නෑ ඒවා හරි අද කරන්න කලම. ඒක ආදේශ කරගන්න ක්‍රමයේ වැඩ. මේ විදිහට කාලයක් කරනකොට හුරු වෙනකොට අපේ මනස හුරු වෙනු මේ සත්පුද්ගල භාවය මෙච්චර කල් අරමුණු ගත්ත මත්තම හිතට අවු නොවේ. කියනවනේ මෙහෙම කරනකොට ලෝභ දේශ දෙක හිතෙන්නේ 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 ඊවර කරු වාසිදී ඉදීම මේකත් මනස වැඩි. ඊවර ධර්ම දුරු වුණාම රූපේ පරිණීවි වෙන දවස පිටින් ලබන දවස. මේ දැන් අද අපි හිත හිතන්නේ බලන්නේ මෙතන සතර මහා ධාතු කියන සතර මහා ධාතු සතර මහා ධාතු කියලා පිටින් දවසක් වෙනවා. මේ අද අපි රාග දේශ ඇති කරගත්ත මේ මත්තම මනස පිළිබඳ වුණා. සිතට උපන්න දෙයක් සිතත් එක්ක මේ ධර්ම ඉදිරි දේවා කියන දේ වෙනවා. දැන් අපිට හිතෙන්නේ මේ පේන දේ කියන දේ කියලානේ. මේ අතිපට්ඨානේ වඩනකොට පවතින දේට සැබෑ නුවණ එනවා. පවතින දේට සැබෑ නුවණ එනකොට පෙනෙන දේ කියන එක පවතින දේට අයිති නෑ. අවස්ථාවට උපදින නිරුද්ධ වෙනවා කියලා අපිට නුවණ එනවා. මොකද මම මතක් කරන්නේ දැන් මිරිඟු ස්වභාවය ගන්න මිරිඟු ගන්නවනේ. මිරිඟු කියන්නේ අර අද අවුවත් උලාට අර නලියන නලියන ස්වභාවය කියන්නේ. ඔය මිරිඟුව අපිට ඇහැට ගැටෙනකොට ජලය වගේ පේනවනේ. දැන් අපි ජලය වගේ පේන එකේ පැලෙන්නේ බැදෙන්නේ නැති වෙනවා අපි උපායයක් කරනවා. පවතින දෙයට නුවණ අරගෙන යනවා. ජලය වගේ පෙනෙන්නේ මෙතන තියෙන මිරිඟුවනේ කියලා පවතින දෙයට නුවණ අරගෙන ගියාම පෙනෙන දේ මොකද වෙලා තියෙන්නේ? අපි දන්නවා පවතින දේ මිදිරුව නම් ජලය වගේ පේන එක හිතට නේද පේන්නේ කියලා නුවණක් වෙනවද? වෙනව නේද? දැන් අපිට මේ අරමුණේ හම්බෙනව නේද පවතින දේ සහ පෙනෙන දේ කියලා දෙකක්. මිදිරුව දකිනකොට පවතින දේ සහ පෙනෙන දේ කියලා. අන්න ඒ දැකීමත් මේ ඒ දැන් අපිට එහෙම පේන්නේ නැතුව ත්‍රිසංගතමත් සංගත සත්‍යාර්ථ මිරිඟුව හම්බ වෙනකොට එයාට පවතින දේ සහ පෙනෙන දේ කියලා දෙකක් හම්බෙන්නේ නැහනේ. ඉති සංගත සත්‍යාර්ථ මොයේ කාරී තුනකේ කාරී බැලුවොත් වතුර වගේ පේන්නේ කියලා විතරයි තියෙන්නේ. පේන දෙමයි තියෙන දෙමයි පේන දෙය කියලා තියෙන්නේ. ඒ කියන්නේ එයා පේන දේ තුල ජීවත් වෙන දේ තුලට බැසගෙන ඉන්නේ. ඒ නිසා එයාට සත්‍යකට කියත් දැකපු දේ තියනවා වගේ තේරෙන්නේ. දැන් ත්‍රිසංගත සතා නිරුංග දසනකොට වගේ කාම ආශ්‍රය කියලා කියන්නේ මේ මත්තම අපි දැන් මේ දැකගෙන මේ කියන්නේ කියන දේ දෙන්න දේ දෙකම අපිට එකක් වෙනවා. පවතින දේමයි දෙන්න දේ දෙන්න දේමයි පවතින දේ කියලා දෙන්න දේ තුල දැකගෙන උපාදානෝ ඉන්නේ මේ අපි. ඒකයි මෙහෙම පෙවුනත් පැත්තකට යනකොට දෙන්න දේ කියනවා කියලාම හිතෙනවා. සිංහගත කතා ජලය වගේ දැකපු එක පැත්තකට ගියත් දැකපු එක කියනවා කියලා හිතනවා වගේ. දැන් අපි දෙකෙන් මෙහෙම ඉන්නේ අපි දෙකට තියෙනවා. ආපු ගියේ කියනවා කියලා නේද? ඒ මොකද මේ අරමුණේ මේ සතිපට්ඨානයේ වැඩි හොර ගිල්ල නැහැ. කියන දෙයමයි පේන්නේ, පේන දෙයමයි කියන්නේ කියන මේ මානසික මට්ටමක් කියන අපි මෙහෙම කියෙද්දි දැන් සහන කල්යන විද්‍යාවෙන් අහගන්න උපායක් මෙහෙම පෙනෙද්දි පවතින ධර්මතාවයට නුවණ ගෙනෙනවා. දැන් නුවණින් පේන්නේ කියන්නේ නිරුගුව ජලය වගේ පෙනෙද්දි මෙතන නිරුගයි කියලා කලනවා වගේ අර අපිට වගේ වර්ණ සතහනට අහුවෙන්නේ නොදී කඩදාසියයි කියලා බැලුවා වගේ කායන පස්සනාව කියලා කියන්නේ දැන් මේ පේනදී අදල බලන්නේ පවතින මෙහෙම පෙනෙද්දි පවතින දෙක නුවණ අරගෙන යනවා. මෙතන සදාවට පවතින්නේ අතර මහා දාන නැත්තම් කොහොම කොට සිද්ධුනා. එතකොට මේක පුද්ගලයා මත හැඩ මත වෙනස් වෙන්නේ කොහොම කොට සිද්ධයක් කිව්වොත් මේ ඔක්කොටම එක මට්ටම. අතර මහා දාතේ කිව්වොත් ඔක්කොටම එක මට්ටම. මේ කෙනාගේ සතර මහා දාතු කැතයි, මේ කෙනාගේ සතර මහා දාතු ලක්ෂණයි, එහෙම ඒවා නැහැ. මේ ගුණ කොටස් දෙක ලක්ෂණයි, මේ ගුණ කොටස් දෙක හොඳයි. එහෙම හොඳ නරක බෙදීම් එන්නේ නැහැ. උපදේශ දෙක එන්නේ නැහැ මේ මට්ටමේ. දැන් අක්ෂි සංඥාව සිහි කළොත් මේ හැම දෙනකම ස්වභාවය එකයි. දැන් ඔය බලන්නේ කොහොමද පවතින මට්ටම? පවතින මට්ටම සිහි කරගන්නේ කොහොමද? මොකටද? දෙනෙන දෙයක නොබෙදෙන්නේ. නොබෙදෙන්නේ. එන්නේ දේ තුල ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, පවතින දේ තුල නෝන ආරම්භ කරනවා. ඒකයි යහින් රූප දැකලා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඇත්ත ඇහිදී දැකලා උපේක්ෂා කරනවා. තේරෙන්නේ? මෙන්න මේ උපාය කරගෙන කරගෙන යනකොට ජලය වගේ පෙනෙද්දි මිරිඟුව වගේ මෙතන තියෙන මිරිඟුවයි කියලා කිසිම තැකයක් නැතුව අපිට පේනව නේද? ඇහින් දැකලා තියෙනවා. නුවණින් දකින්නේ අඩුවක් කියලාද ඒ නුවණ? ඇයින් දැක්කවා වගේම නෙමෙයි. මෙතන දැන් මෙතන ජලය නෑ, මිරිඟුමයි කියන්නේ කියලා අපි ගන්න ඒ තීරණය වැරදිද? ඈ මෙතන ජලය වගේ පෙවුනට තියෙන්නේ මිරිඟුව, ජලය නෑ කියලා ගන්න තීරණය හරි නේ? නමුත් ඒ තීරණය අපි ගත්තේ ඇහැකින් දැකලා. නුවණින් නේද? නුවණින් දැකපු එක ඇහින් දැක්ක වගේම බලවත් නැද්ද? ඔය විදිහටම ප්‍රඥාවෙන්ම දකිනවා ඇහින් දැක්ක වගේ ඇහැට වැරදුනත් මේ නුවණට වරදුන. මෙතන තියෙන සතර මහා ධාතු මේකේ පවතින දේ දේකයි නෑ කියලා දකින මත්තමට මේ ප්‍රඥාවෙන් දැක ප්‍රඥාවෙන් ආස්වාදච්ච. කාම ආශ්‍රය ජීවන දවසක මේ දැකීම තමයි මේ දැකීම නැත්තේ කියලා කාම ආශ්‍රය. ඉදාට අපිට පේනවා සතර මහා ධාතුව නිසා අපිට මේ අද දක්නහන කියන මත්තම පිටත් එක්ක එකදී පිටත් එක්ක නිරුද්ධ වෙන ධර්මතාවය. ඒ කියන්නේ නිරුද්ධ දක්නොත් ජලය වගේ කියන එක පේන්නේ හිතටනේ. නේද? ජලය වගේ කියන සතහන පේන්නේ හිතට නෙමෙයි. ඒ කියන්නේ දැන් එතන තියෙන නිරිඟුව නම් නිරිඟු ස්වභාවය නම් ඇයි මෙහෙම කරලා බලනකොටම ජලය වගේ පේනවා? ඇහැ අහකට ගන්නකොටම පේන්නේ නැතිව. දිට්ඨි දිට්ඨිපත්ත. ඔය ස්වභාවයට මේනවා මෙන්න මේ දක්ෂිණදී දැකීම පස්සේ වෙනයි. ඒවත් ඕන්නේ නැහැ. ඒව ඔක්කොම ඵලයක්. එකක් නැත්කෙන් කතා. මෙන්න මේ ටික කරගෙන යන්න අතනහර මම ඔය කීපික සතිපට්ඨානේ වඩන්නේ. සතිපට්ඨානේ හරියට ඔය කියපු ආකාරයට වඩාගෙන ගියොත් අර ඉස්සෙල්ලා ප්‍රශ්න දුක කියන එකත් ඕගලන්ටම අවබෝධ වෙනවා. දුක සමුදයකත් නෝන ඕගලන්ටම. ඒක දැන් ගන්නදී දකින්න මට්ටමට එනවා. නිරෝධයටත් නෝන ඕගලන්ටම එනවා. දේවල් දුරවල් නෙමෙයි බ්‍රහ්ම ලෝකේ දක්වා තියෙන තණ්හාව දෙහිදෙනවා. මේකින් අපි ගාව තියෙන මේ චූටි තණ්හාවක් ගැන කවර කතාවද? බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයේ මට්ටමට ඒ මට්ටමේ සැපකට දින තණ්හාවක් තිබෙනවා. අපි කියමුකෝ මනුස්ස ලෝකේනේ චක්‍රවර්ති රජ කෙනෙක් කියන්නේ ඊයේ ලෝකේ අන්තිම පහක්ම දෙවියන්ට සාපේක්ෂව ඉගන්නු හත් දෙනෙකුට වඩා පාතයි. හරිද? මනුස්ස ලෝකේ චක්‍රවර්ති රජුව ඊයේ ලෝකේ අන්තිමම ආයු වර්ණ සැප බලයන්ගෙන් හීන වෙච්ච අන්තිම හීන දෙවියෝ ඊට සාපේක්ෂව චක්‍රවර්ති රජුව ඉගන්නේ. අපේ මත්තමට ගත්තොත් සාමාන්‍ය අපි හොඳට සුකෝභෝගී ජීවත් වෙන කෙනෙකුයි පාරේ හදාගෙන කෙනෙකුයි වගේ. එතකොට අද මේ තියෙන මට්ටමේ තියෙන තණ්හාව ගැන කවර කතාවද? ඒ කාම ලෝකේ තියෙන තණ්හාවක් විතරයි. එතකොට බ්‍රහ්ම ලෝකේ රූපී බ්‍රහ්ම ලෝකේ අන්තිම අඳුම ප්‍රඥය කාම ලෝකේ ඉහළම දෙවිය හිකක්කොත් ඒ ප්‍රඥය ඊට පස්සේ අරූපී බ්‍රහ්ම ලෝකයේ අන්තිම බලයෙන් අඩු වෙන ඒ සාපේක්ෂ රූපී බ්‍රහ්මයෙන් හංගන්නේ කොහොමද? පත්තබට යනවා කැපුවා. දැන්ද එතකොට අද මේ තියෙන තණ්හාවක් ගැන කවර කතාද? ඉබදු තණ්හාවක් තියෙනවා මේ මාර්ගයේ. මේ සතිපට්ඨාන. ඒ හින්ද තණ්හාව නැති වේදන පිටවන්න පුළුවන් දෙන්නේ කියන ප්‍රශ්නයක් කරගන්න එපා. මේක කරගෙන යන්න. මේ කරන්නේ මොකද කියන එක තේරුම් ගත්තනම් මම හිතන්නේ අමාරු නෑ. උත්සාහයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට කරන්න ඉලක්කයක් තියෙනවා. මේක මොන තැන දක්වාද කරන්න ඕනේ? ඕගොල්ලන්ට යම් දවසක මේ කාර්මසන කොච්චර දුරට වැඩන්න ඕනද කියන එක බලාගන්න. මෙහෙම මේ පේන දෙයට ඔබේ මෙතන තියෙන සතර මහා ධාතුය කියලා බලනවා වෙන දෙයක අහු නොවන විදිහට. මේක තමයි දැන් මාර්ගය වඩා ගන්න. ඵලයේ කොච්චර දුරද? කොතෙන්ද ඔයගොල්ලෝ මේ කරගෙන යන්නේ? ඉලක්කේ කොතනද? ගලේ වගේ පේනකොට මිරුඹ මෙතන කියලා යම්ටි අඩු නැතුවම දකින්නේ ඒ විදිහටම. මේ පේනකොට මෙතන පවතින්නේ කුණප කොටස් එක හෝ ධාතු හෝ අත්‍යකිල්ල හෝ මේ දෙන්න දෙයක් අයිති නෑ කියලා දකින්න මත්තමටම අත්ති කායෝතුවා පනස සති සති පත්ති පන්නිතා හෝ සත්‍ය පුතිය යෝ කාය පමණ ගතිය සියෝගි නිරුදු. මේ පෙනෙන දෙල යටි සත්‍ය පුද්ගල භාවයෙන් පනවලා තියෙනවා. දැන් සියන ඕනේනවා මේ කය සත්‍ය පුද්ගල නෝ කාය පමණ කය ගැන හුද්දට තියෙන ඕනේනවා. ඒ බඳු රූපයක් නිසා අපිට හිතට හම් වෙන දෙයකයි අපි මේ යමක් පනවගෙන තියෙන්නේ. එහෙනම් එතකොට රූපය දිහින් දකිනකම් රූපය දිහවල මිදුඹ හම්බ වෙනකොට ජලයේ වගේ දෙවුනත් මෙතන මිදුඹයි කියන්නේ කියලා සැකයක් නැතුව පේනවා වගේ. දැන් මේ ඇත්ත ඇටි හැටි පේනවා අපිට. ඒ මස්තමට සතර මහා ධාතුය කියලා හිත කියලා බැලුවොත් නෑ මේ පේන දේන කියලා ඕගොල්ලෝ ඊගාවට මේ පේන දේ ඊට අයිති කියලා හිතුවත් හිත රැඳෙන්නේ නැති දවසක් තියෙනවා. හිත දැස ගන්න නැති දවසක් තියෙනවා. මොකද මෝඩෙන්න මෝඩ කරන්න බෑ. ඒ කියන්නේ අපිට කිව්වොත් මිරිඟුව පෙන්නලා නෑ නෑ අර ජලයමයි තියෙන්නේ උතන කියලා කිව්වොත් ඔය පේන දෙයමයි තියෙන්නේ උතන වතුරමයි තියෙන්නේ කියලා කිව්වොත් පැවතේද? ගහලා කිව්වොත් බැනලා කිව්වොත් මේක මෙහෙම පිළිගනින් කියලා වචනෙට තෝරනනම් අපි කිය හා හා ඌ ජලය කියලා. ඒක අකුව රවට්ටනවා කියන එක වෙනවද? වෙනවද? වෙන්නේ නෑ. එහෙම ධර්මතාවයක්. ඒ මත්තමටම යනවා මේ ඇත්ත. ඉතහාම රැවටෙනවා කියලා ධර්මතාවයක්. අනුශය නැහැ කියන්නේ ඒකයි. හේතුව නැහැ. අද අපි මේක ඇලින් ගැටින් දෙක ඇති නොවෙන්ද අපි කියමුකෝ මේක පිළිකුලයි අසුබයි කියලා හිතියට අද අනුශය කියලා කියන්නේ රැවටෙන්න තියෙන හේතුව නැති වෙලා. ඒ කියන්නේ තාම පවතින දේ පෙනෙන දෙයමයි කියලා රැවටිලා අපි ඉන්නේ. දැන් මිරිඟුවේ මිරිඟුවට ජලය වගේ පෙනකොට ඕක තුල වතුර තියනවා කියලා රැවටෙන අනුශයවත් නැහැ අපිට. ඒ කියන්නේ පරිවීමකින් හරි රැවටේද? රැවටෙන්නේ නැහැ. හ්ම්. එතකොට දැන් අපි මෙහෙම කිව්වොත් අවතින නිරිඟු ස්වභාවය නිරිඟු ස්වභාවය නිසා ජලය වගේ පේනකොට නිරිඟු ස්වභාවය ජලයයි කියලා දෙකක් ගන්නෑ. අනේ මේ වතුරත් කවදා හරි නැති වෙනවනේ. මේ වතුරත් අනිත්‍යයිනේ. මේ වතුරට උනත් සංහාකල දුක වෙනවනේ කියලා හිතුවොත් හිතුවොත් අවිද්‍යාව ගෙවිලාද? ගෙවෙනවද? අවිද්‍යාව ඇතුලේ නේද? වතුර නැති තැන නිදිම්බෝ වූ තැන වතුර කියලා දක්න දැකීම මෝඩයිනේ. ඒ වතුර කියලා ඒ මෝඩකම තුල හික්මෙන්ද හිතුවට වෙනවද? ඉතින් ඇත්තම සතර මහා ධාතුව නම් තියෙන්නේ නිරුභ වගේ. ඒ නිසා මෙහෙම රූපයක් පෙනෙන දේ නම් මේ ඇත්ත නොදක පෙනෙන දේ තුල අනේ මේ පෙනෙන දේත් අනිත්‍යයි නේද? නැත්නම් මේ සත්‍යියත් නැරෙනවා නේද කවදා හරි අපි තණ්හ ගන්න හොඳ නැහැ කියලා මේ බැලුවා කියලා එල්ලෙන්නවත් එහෙම අයින් කරන්න එහෙම බලන් දොන්න ඇත්ත ඇති හැටි දකින්න සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දකින්න විතරයි තියෙන්නේ. අර විදිහට දැක්කා කියලාවත් වැඩක් නැහැ. ඇහැ අනිත්‍ය රූපය ඇත්තේ දකින්නේ ඇත්තේ කියලා බැලුවා කියලා කෙනෙක් එල්ලෙන්නවත් දැන් නිරුභව ජලයයි දෙක වෙන් කරගන්න බැරුව ඔය වෙනස දන්නේ නැහැ. කිරිසංගත සතාට වගේ ඔන්න දැන් වතුර වගේ දැන් මේ පේන කියන දේ පේන්නේ කියන මට්ටම ඉන්නේ. ඉතින් දැන් අනේ මේ ඇහත් අනිත්‍යයිනේ මේ රූපයත් අනිත්‍යයිනේ ওই ජලය වගේ පේන රූපෙත් අනිත්‍යයිනේ කියලා බැලුවා කියලා අවශ්‍ය දේ වෙලාද? වෙන්න ඕනේ දේ වෙලා. අවිද්‍යාව ඇතුළේ නෙමෙයි දින්නේ අපි. අවිද්‍යාව ඇතුළේ. ඉතින් ඇහැ රූප චක්කු විඥාන කියලා කියන්නේ නිරුංග දිහා බලන ජලය වගේ පේන මට්ටම. ඇහැ ඇහැට පේන්නේ හැම වෙලාවෙම මොන මට්ටමද? ජලය වගේ. විසඟත සතරක් තියෙනොත් ඔය ඇහැ රූප චක්කු විඥාන. ඕකට තමයි ලෝකෙ කියන්නේ. ඇහැ මාය රූපේ මාය චක්කු විඥානේ මාය කියලා කියන ඕකට. ඔය ටික ඔක්කොම දින අවිද්‍යාව ඇතුළේ. ඉතින් මම මෙහෙම පෙනෙද්දි මෙතන තින්නේ නිරුංගයි කියලා නුවණින් අරගෙන ගියොත් මම ඇහෙන් එළියට ගිහින රූපේ එළියට ගිහින චක්කු විඥානේ එළියට ගිහින මගේ නුවණ ඇහැට අයිති නෑ, රූපෙට අයිති නෑ, චක්කු විඥාණයට අයිති නෑ. මගේ නුවණ මායයට අයිති නෑ, මායя ඉක්මවපු නුවණක් මට තියෙනවා. මගේ නුවණ ලෝකෙට අයිති නෑ. හැමදාම අපි ජීවත් වෙන්නේ ඇහැයි රූපය අතර ඉස්සරහයි. ඇහැයි රූපය අතරම ඉපදිලා, ඇහැයි රූපය අතරම හැදිලා වැඩිලා, ඇහැයි රූපය අතරම නැති. එයින් ඔබක් අපි දන්නේමම නැහැ. විස්තරයක් ඇතුළත ඉපදිලා විස්තරයක් ඇතුළේ හැදිලා වැඩිලා විස්තරය ඇතුළේ නැරෙන තුනා විස්තරය ඇතුළක ඉන්නේ කියලා දන්නවද? දන්නවා. ඉතින් මෙතනදී වඩාත් වටින්නේ ඉස්තරය තුළම හැදිලා ඉපදිලා විස්තරය තුළම හැදිලා වැඩිලා අනේ මම මේ විස්තරයක් ඇතුළේ නේද ඉන්නේ කියලා කෙනෙක් තේරුම් මේ තේරුම් අරගෙන විස්තරය බලාගෙන එළියට આવොත් කියන එක වෙයිද ලෝකෙ තුල? මෙන්න හේතුව ඇත්තම නැහැ. බුදුජාන් වහන්සේ කියන්නේ එහෙම කියන්නේ. ඒක එතන ස්කන්ධ නේද? ඒ නුවණ නැත්තම් ඒ ප්‍රගත්ම මොන විදිහද සාධාරණ නැහැ ලෝකෙ. ලෝකෙ කිසි සත්‍යයකට කවදාවත් වෙන්නේ නැති දෙයක් විස්තරයක් ඇතුළේ ඉපදිලා විස්තරය ඇතුළේම හැදිලා වැඩිලා. ඒ කියන්නේ එයාට කවදාවත් වෙන මොකුත් හම්බ වෙලා හෝ දන්නේ නැහැ. එයාගේ ලෝකෙ තුල එහෙම එකක් නැහැ. ඒක ඇතුළේමයි නැරෙන්නේ. ආයෙත් ඉතනමයි උපදින්. කොහොම උපන්නාම අපේ විස්තරයක් ඇතුළේ නේද ඉන්නේ. මෙතන මේ ඔබක් කියනවා නේද? මේ කටුවක් ඇතුළේ ඉන්නේ මේ කටුව බලන්න යන්න ඕනේ කියලා ඒක විතර කරා. නුවන් කටුව බලාගෙන ඉන්නේ හිතේ ඉස්සන්නවත් ලෝක කියන්නේ ඔක. මේ සාස්තුන් වහන්සේ සම්මා සම්බුද්ධයන් වහන්සේ නම කියන්නේ ඒක ඉස්සන්නවත් බෑ. ඒ ගුණය කියන්නේ මොන උදෙත් සාන්තුස්ස ලෝකියා ලෝකෙම ඉපදිලා ලෝකෙම හැදිලා වැඩිලා ලෝකෙට එකතු නැතුව ලෝකෙ නිතරම යන අවිද්‍යාව නැමැති පිටුවැටිය තුළම ඉපදිලා අවිද්‍යාව නැමැති කෝෂය තුළම හැදිලා වැඩිලා මේ අවිද්‍යාව කියන විස්තරේ පලාගෙන එළියට ආපු එකම කෙනා ඉස්සෙල්ලාම උපන්න සත්‍ය බුදුහම. ඒ හින්දා මුළු ලෝකෙම අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියන ඊට වඩා කෙනෙක් නැහැ කියන්නේ. මේ ලෝකෙ එළියට ආපු අයවත් ලෝකෙ ඉන්න අය අතර මේක හඳුනාගත්ත වෙන කෙනෙකු නැහැ කියන ලෝකයට ඊට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඉතින් අපි අතුරුලින් ගත්තොත් විස්තර ඇතුළේ තමයි ඇහත් රූපයක් කනක් සත්‍යයක් ඇතුළේ තමයි හැමදාම අපි ජීවත් වෙන්නේ. දුක් විඳි ඔය දෙක ඇතුළේ දුකට හේතු තණ්හාව රැඳුනේ toy දෙක ඇතුලේ. එයින් ඔබක් අපිට වෙලා තියෙනවද? මේ දුකයි දුක සමුදයයි දෙක පැවැත්වුව විතරයි. මේ තණ්හාව සමුදියේ දුක ඇති කරන්න තිබුණා තියෙනවා. මේ දුක සමුදිය ඇති කරන්න තිබුණා තියෙනවා. දුකෙන් තණ්හාව ඇතිලා තණ්හාවෙන් දුක ඇතිලා උච්චකමයි පැවැත්ම වෙලා තියෙන්නේ. කොහොම දැනක ඇහැ රූපයයි එක්කම ඉපදලා ආහේ රූපයයි එක්කම හැදිලා වැඩිලා ඇහැට රූපයට අයිති නැති තැනකට නුවණින් යන්න තරම් මගක් වෙන්නපු වෙන කිසිම සංස්කෘතියක් නැහැ. මේක වෙනස අද තේරෙන්නේ නැති ඕගොල්ලෝ මෙහෙම වඩාගෙන යන්න මේ මානසික මට්ටම හැමදාම නැහැ. අදි චිත්තයට පත් වෙනවා කියනකොට මේකට වඩා ගොඩාක් වෙනස්. දාම හනෝ බොහෝ මේ පිටකත් ඉඳගෙන
ශාස්ත්‍රාපතු අධිදේශකයන් වහන්සේ ගණන් බිඳුලව මුරියා කඩවල ලබනෝරුව ආරණ්‍යසේනාස්මී ධර්මාචාර්ය පූජපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ